තෙරුවන් සරණයි.
මම එහෙනවද දන්නේ මාව?
එහෙනවා එහෙනවා.
මගේ මයික් එකේ හැමදාම ලේට දෙනවා. මේ පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා මේ මං කියන්නද ප්‍රශ්නේ?
ආ කියන්න බලන්න.
හලෝ තෙරුවන්. එහෙනතු කියන්නේ?
එහෙනවා එහෙනවා කියන්න.
ඔව් මේ මගේ ප්‍රශ්න රවි මෙහෙමයි. දැන් මේ ආනාපාන සතිය කරනකොට අර නචකින්චි ලෝකේ උපාදීති කියන තැන තමයි මට මේ මම පොඩ්ඩක් හිත හිටියේ. දැන් අර මෙහෙම අපි අර පස්සම්බයං කාය සංඛාරං කියලා එනකොට එක තැනකදී අපි දැන් මන ධම්ම, ඒ කියන්නේ ඔය මේ හුස්ම කියන පොට්ටබ්බේ කියන එක ගැන හිත නැති වෙලා මන ධම්ම මනෝවිඤ්ඤාණම තත්වයට වාගේ කියන්නේ හිත ඔතනම ආපුහාම ඔතන නචකින්චි ලෝකේ උපාදීති කියන්නේ මේ ලෝකයක් අපි පනවගත්ත ලෝකයක් කියලා එතන මේ අදහසක් එනවාද? එහෙම නැත්නම් මේ උපාදීති කියන්නේ බැඳෙන්නේ නැතු, ඒ කියන්නේ ලෝකෙට බැඳෙන්නේ නැහැ කියන ගතියද ඔතන තියෙන්නේ කියලා මගේ ප්‍රශ්නේ තේරුණාද දැන්නේ? ඒක තමයි මට අවුත් ප්‍රශ්නේ.
අව ඔය ප්‍රශ්නේ ඉන්නේ දැන් ඔතෙන්දි ලෝකය කියන්නේ මොකක්ද ආනාපාන සතියේදී?
ඔබ දැන් අපි පොට්ටබ්බේ තියෙනවා නම් එතන ස්පර්ශය, එහෙම නැත්නම් හිත මේ හිතන හිත මන ධම්ම කියන එකනේ ලෝකය වෙන්නේ.
ආනාපාන සතියේදී ලෝකය කියන්නේ හුස්ම නේද?
ඔව් ලෝකය කියන්නේ හුස්ම. හැබැයි හුස්ම නැති වෙලා ගියාට පස්සේ එතන මේ අපි මොකක් හරි හුස්ම ගැන මෙතන හුස්ම තිබුණා කියලා හිතන ගතිය නේද? දැන් හුස්ම නැති වෙලා ගියාට පස්සේ නමුත් හිතෙන් දන්නවා මෙතන හුස්ම තිබුණ ගතියක්. හැබැයි පොට්ටබ්බයක් මොකුත්ම නැහැ. එතකොට හුස්ම කියන්නේ මන ධම්ම, ඒ කියන්නේ හිතට ඇතිවන ධර්මයක් විතරම කරනවා නේද?
එතකොට හුස්ම කියලා දෙයක් ඇති වෙන්නේ නැහැ නේ? හුස්ම දැනෙන්නේ නැත්තම්.
ඔහොම හිතේ තියෙනවා නේද එතන හුස්ම කියලා? එතන මේ
මගට ඔබ හිතේ තියාගන්නේ? හිතේ තියාගත්තොත් තියන, හිතේ තියාගත්තේ නැත්තම්.
ඔහොමයි මේ හුස්ම නැති වෙලා ගියත් හුස්ම ගත්ත බව දැනෙනවා. දැනෙනවා කියන්නේ දැනෙනව නෙමෙයි හිතට දැනෙනවා. ඒක මේ ඒක ඔයා කියන එක ඇත්ත. මේ මම ආයෙත් කියා කල්පනා කරන්නම් මේ
නෑ වාව් තමයි පොඩි වරද්දගත්තු දැනක් තියෙනවා. දැන් පස්සම්බයං කාය සංකාරං කියන්නේ හුස්ම නොදැනී ගිය අවස්ථාව කියලා හිතාගෙන නේද ඔය කතා කරන්නේ?
ඔව් මං කතා කරන්නේ එහෙම හිතාගෙන තමයි.
ඔව් එතන වැරද්දක් තියෙනවා. අපේ සාකච්ඡා ටික ආයේ අහන්න වෙනවා. දැන් ඒක සමතයේ නොදැනී යෑම. ඔක පස්සම්බයං කාය සංකාරං නෙවෙයි. ඔය නදෙනිය යෑමට එන්න බුදු දහමක් අහලා තියෙන්න ඕනේ නෑනේ නේද? සට බුදුහාමුදුරන්ට කලින් ආනාපාන සතිය වඩපු අයට ප්‍රශ්න නොදෙනී යන. දැන් අපි මුස්ලිම් කෙනෙකුට විල්ලා හුස්ම දිහා බලා ඉන්න කිව්වොත් ඉතින් හිත එකඟ වෙනකොට හුස්ම නොදෙනී යයි. බෑගේ සතිපට්ඨානේ වැඩුණා කියන්න පුළුවන්ද? හුස්ම නොදැනී ගියා කියලා. තවපෙත්තකින් ඇහුවොත් එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයිද? පටිච්ච සමුප්පාදය අවබෝධ වෙයිද? හුස්ම නොදැනී ගියාට නෑ නේද?
ඔව් නෑ. ඒ ඔව් මම එතකොට හිතන්නේ දැන් අපිට මොකක් හරි මේ දැන් රූපයක් ආපුවාම දැන් මම සාමාන්‍ය නිකන් ඉඳලාට ආනපන්න නැති වෙලාවට පිටින් රූපයක් සද්දයක් ඇහුණා. මේ සද්දයට අපි නිමිති එකතු කරලා ඊට පස්සේ එළියෙන් තියලා හිතේ ලෝකෙ හදා ගන්නවා කියලා ඒ විදිහට විපස්සනා කරනවා. දැන් උතන ආනාපානයේදී හුස්ම දැරිනකොට මම එතන පොට්ටබ්බය මෙහෙම පොට්ටබ්බය ඇති වුනේ මෙහෙමයි කියලා මම එතන විපස්සනා කරනවා. ඊට පස්සේ ඔක නැති වුණාම මම එතන මේ ඒ නැති වුණු බව තමයි මගේ හිතට එන මන ධම්මය කියලා හිතාගෙන මම එතන හේතුවක් හින්දා මම මේ හිතාගත්ත හින්දා මේක කියලා ඒ මන ධම්මය උදර්ශනා කරන්න හදනවා. හැබැයි උතන ඔයාව කියන හැටියට අඩුවක් තියෙනවා. මට තාම තේරෙන්නේ නැහැ. මම ඒක මේ පොඩ්ඩක් කල්පනා කරන්නම් කියලා කිව්වේ.
ආ දැන් හුස්ම ගැන බලන්න. ආනාපාන සතිය ඉන්නේ සතර සතිපට්ඨානේ මොකක් යටතේද? කායනුපස්සනාව යටතේ නේද?
ඔව් කායනුපස්සනාව යටතේ.
ඔව් කායනුපස්සනාවේ පොදුවේ තියෙනවා ධර්මතාවයක්. දැන් මුලින්ම අර භාවනා පටන් ගනිද්දි කියනවනේ අජ්ජත්තං බහිද්දං, ඊළඟට අජ්ජත්ත බහිද්දාව කාය කානුපස්සී විහෙරති වෙන්න කියනවා. ඒ අපි භාවනාවට අරමුණ තෝරගන්න හැටි. ඊළඟට කායනුපස්සනා භාවනාව කියන්නේ මොකද්ද? කොතනින්ද පටන් ගන්නෙ? සතිපට්ඨාන.
සබ්බකාය පරිසංවේදී නේ?
නෑ, ඒ ආනාපාන සතියනේ මං අහන්නේ. සතිපට්ඨාන කියන නිතිය අජ්ජත්තං ආකාය කනපසීරති බහිද්ධාවා. ඊළඟට අජ්ජත්ත බහිද්ධාවා. ඊළඟට කියන්නේ මොකද්ද?
සමුදේ ධම්මානුපස්සීව නේද?
අන්න හරි. එතකොට කායනුපස්සනා භාවනාව පටන් ගන්නෙ ඔන්න ඔතනින්. මොකෙන්ද? සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති කියන තැනින් තමයි භාවනාව පටන් ගන්නේ ඇත්තටම. නේද? එතකොට දැන් ආනාපාන සතිය කායනුපස්සනාව යටතේ නම් ඉන්නේ, භාවනාව පටන් ගන්න. එතකොට සමුදය ධම්මානුපස්සී වුණොත් එතකොට මොකේද සමුදය ධම්මානුපස්සී වෙන්න තියෙන්නේ අපිට ආනාපාන සතියේදී? හුස්මේ. හුස්ම කියන එකනේ අරමුණ. එතකොට හුස්ම කියන එක අපි ඉස්සෙල්ලා දන්නවා ආස්වාසය කියලා හුස්ම කයක් තියෙනවා, ප්‍රාස්වාසය කියලා හුස්ම කයක් තියෙනවා. ඒක දිග වෙන්න පුළුවන්, කොට වෙන්න පුළුවන්. අපි මේ මුළු කයම දැනගන්නවා. හරි, සබ්බකාය පටිසංවේදී වෙනකොට. ඊළඟට මොකද කරන්න ඕන? දැන් කයක් තියෙනවා. කයක් කියන්නේ ආස්වාස කය හරි ප්‍රාස්වාස කය හරි තියෙන බව දන්නවනේ. ඊළඟට සතිපට්ඨාන භාවනාව කියන්නේ ඔකේ සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති වෙන්න ඕනනේ. කොහොමද ඒක වෙන්නේ? ඒක කරන්නේ කොහොමද?
මම ඇත්තටම කෙරුවේ දැන් ඒ වෙලාව වෙනකොට හුස්ම දැනෙනවා. ඒ කියන්නේ අපේ හුස්ම නාහයට වැටෙනවා දැනෙනවා. එතකොට අර පිට ශබ්දයක් වගේ මම හිතනවා මෙතන පොට්ටබ්බයක්, මෙතන දැනීමක් තියෙනවා කියලා. මගේ දැනීම තමයි අරගෙන ඒ මෙතන දැනීමක් විතරයි. ඊට පස්සේ දැනීමට මගේ හිතේ තියෙන දේවල් මේක ආස්වාසයක් හරි ප්‍රාස්වාසයක් හරි දාලා මෙතන අපි අඳුර ගන්නවා කියලා මම එතන මෙනෙහි කරනවා. මම එහෙම තමයි කර කර කරන්නේ. මම හිතන්නේ ඒක හරි කියලා.
ඔව්. එතකොට මොකද්ද? එතකොට හුස්මේ සමුදේ?
හුස්මේ සමුදේ පොට්ටබ්බේද?
පොට්ටබ්බේ.
පොට්ටබ්බේ ගැන හිතීමනේ. පොට්ටබ්බය අපි ආස්වාසයක් කියලා හිතා ගන්න එකනේ.
එතකොට පොට්ටබ්බේ නෙමෙයි සමුදය. ඒ කියන්නේ කාය ආයතනෙන් නෙමෙයි හුස්ම හදලා තියෙන්නේ. කවුද කොහෙන්ද හුස්ම හදලා තියෙන්නේ?
මන ආයතනෙන්
සර්. ඔව්.
හරියට මට අහුණ කොට.
ඒක තමයි. දැන් සමුදය මේ හොයන්න හදන්නේ හුස්මේ. හුස්ම හටගත්තේ කොහොමද කියලානේ හදන්නේ. පොට්ටබ්බේ හටගත්ත කතාවක් නෙමෙයි දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ හුස්ම. හුස්මක් තියෙනවා. හුස්ම කයක් තියෙනවා නේද? දිග හුස්ම, ගැටි හුස්ම කියලා එකක් තියෙනවානේ. එතකොට ඒ හුස්මේ සමුදේ මොකද්ද? එතකොට සමුදේ බලන්න තමයි අපි ආයතන පැත්තෙන් බලන්නේ. නැද වෙන විදිහකට සමුදේ බලලා වැඩක් නැහැ කියලා දන්නවනේ. එහෙනම් හුස්ම හැදුනේ මොන ආයතන වලින්ද? කාය ආයතනයයි මන ආයතනයයි. ඊළඟට එතන වැඩ කළේ. එතකොට කාය ආයතනෙන්ද හුස්ම හැදුවේ මන ආයතනෙන්ද? මන ආයතනෙන් කියලා පැහැදිලිනේ නේද?
ඔය පැහැදිලි ඔක ඔත සියුම් තනක් ඒ වුණාට ඔක දැනගෙන ඊට ආයම
තකනවා. කරන්න ඒක තමයි. ඒක තමයි මේ මතක් කරන්නේ. මූලික ධර්මතාවය. දැන් අපි හිතෙන් හදලා නේද එළියෙන් තිබ්බේ හුස්ම? හිතෙන් හදපු බව දන්නේ නැතිකමට, දන්නේ නැති කියන්නේ සිහිය නොවන නැතිකමට. අපි ආයතනවලට සිහිය නොවන පිහිටියේ නැහැ. පිහිටියේ ආයතනවලට සිහිය නොවන පිහිටියේ නැත්තම් මොකද වෙන්නේ? බාහිර හුස්මක් බාර ගන්නවා. අර වතුරේ බල්ලෙක් හදලා ඌ දිහා බලන් ඉන්න. එතන නේද සමුදය තියෙන්නේ? ආයතන මුලාව නිසා හුස්මක් පනෝගෙන. හුස්ම කියලා කයක් පනෝගෙන. මෙතන මට කියන්න මේ කරන්නේ කායනුපස්සනාව. හුස්ම කියන කයේ ඇත්ත දකින්න නම් ඒක සමුදේ හොයා ගන්න ඕන. සමුදේ තේනව නේද? කාය ආයතනෙන් දැනීමක් දෙනවා. දැනීම කියන්නේ හුස්ම නෙමෙයි. දැනීම ගැන කල්පනා කරන්න ගිහිල්ලා හදනවා හුස්මක්. ආස්වාසේ හරි ප්‍රාස්වාසේ හරි එක මන ධම්ම මනෝ විඥාන. එතන සිහිනුවන නැතිකමට අපි නහය හැපෙන හුස්මක් බාර ගන්නවා. වතුරේ බල්ලෙක් හදලා බාර ගත්තා වගේ. තමයි දැන් සමුදේ පේනවා. ආයතන මුලාවෙන් අවිද්‍යාවෙන් කරපු සංකාරයක් මේ හුස්ම කියන එක. තතර හුස්ම කියන කයක් සකස් කරලා ඒ එළියෙන් තිබ්බේ. එළියෙන් තිබ්බහමනේ කයක් සකස් වෙන්නේ නේද? හුස්ම කියලා දෙයක් සකස් වෙන්නේ. රූපයක් සකස් වෙන්නේ. තතර හුස්ම කියන රූපේ සමුදේ මොකද්ද? මන ආයතනෙන් මේක කළා කියලා තැන සිය නුවණ නැහැ. මන ධම්ම මනෝ විඥාන කියන තැන. සිය නුවණ පිහිටියනම් මොකද වෙන්නේ? අර හුස්ම පැන වෙයිද? නිරෝධද? උපදින්නේ නැහැ නේද? උපදින්නේ නැති එක නිරෝධය. සමුදේ යෙදුන්නේ නැත්තම් හටගන්නේ නැහැ. නිරෝධය. එහෙනම් ඔන්න ඔය දැන් නිරෝධ කරන මාර්ගය වඩන එක තමයි සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. දැන් සද්දෙට එළියේ කුරුල්ලෝ ගැන බැලුවා වගේ දැන් හුස්මෙත් සමුදය බලන්න ඕන. සමුදය බලනකොට මොකද වෙන්නේ? අපි සද්දය ඇහෙනකොට එළියේ කුරුල්ලෙක් හදලා හිතෙන් හදලා එළියෙන් තිබ්බා වගේ දැන් දැනීමක් කාය ආයතනෙන් දැනීමක් දැනෙනකොට දැනීම ගැන කල්පනා කරලා ඒ දැනීම් ගොඩට කියනවා මේක ආස්වාසය මේක ප්‍රාස්වාසය. මේ දැනීම කියන්නේ ආස්වාසයකුත් නෙමෙයි ප්‍රාස්වාසයකුත් නෙමෙයි. කායයෙන් දෙන්නේ මුත කියන ස්වභාවය විතරයි, දැනීමක් විතරයි. දැනීම් ගොඩාක් ගැන කල්පනා කරන්න ගිහිල්ලා හිත තමයි කියන්නේ ඔහම දැනෙන්නේ නම් හුස්ම ඉහළ යනවා. ඔහම දැනෙන්නේ නම් හුස්ම පහළ යනවා. මේ හිතෙන් කියපුවා කියන්නේ මොනවාද? මන ධම්ම මනෝ විඥාන. තරපේ මොඩකමට නේද හිතෙන් හදපු දෙයක් දැනගෙන ඕක එළිය දෙයක් කියලා බාරගන්නේ. වතුරට දෙන බල්ලා කරන වැඩේමයි. හිතෙන් හිතන දෙයක් දැනගෙන විශ්වාස කරන්නේ හිතෙන් හදපු දෙයක් දැනගත්තා කියලා නෙමෙයි, එළියේ තියෙන දෙයක් දැනගත්තා. අපිත් ඔය හුස්ම දිහා බලාගෙන මෙච්චර කල් කරලා තියෙන්නේ ඕක. මේ නහයේ හැපෙන හුස්මක් තියෙනවා. ඒක තියෙනව නැතිවෙනව කියලා බලපලා ඉන්නවා. අපි බුදුහාමුදුරුවෝගේ විදිහට සමුදේ ධම්මානුපස්සී වුණාද? ලෝකයයි සමුදයයි තමන් තුලින් දැක්කල්. තමන් තුලින් දැකන්නේ ආයතන විදිහට බැලුවොත්. තර හුස්ම කියන කය තියෙනවා කියලා. කය කියනකොට තේරුම් ගන්න එළියේ දෙයක්. කායේසු කායඤ්ඤ තරාහං කියලා රාණාතන සති එන්නේ. කායේසු කායඤ්ඤ තරාහං යදිදං අස්වාස ප්‍රස්වාස. කය කියලා කොට්ටාස ගොඩක් තියෙනවා නම් ඒක එකක් තමයි මේ ආස්වාසකයයි ප්‍රාස්වාසකයයි. එතකොට අපි කය කියලා ගන්න අනිත් ඒවා අජ්ජත් රූප බහිද්ද රූප කියලා ගන්න ඒවා වගේම එකක් තමයි ආස්වාසකය ප්‍රාස්වාසකය. එතකොට කායනුපස්සනාව පටන් ගන්නෙ මොකෙන්ද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති උනොත් විතරමයි. වෙන දේවල් කළාට කායනුපස්සනාව වෙඩෙන්නේ නැහැ. එහෙනම් හුස්මකය කියන එකේ සමුදය බලන්න ඕනේ. මේ හුස්මකය කියන එක හැදුනේ කොහමද? කාය ආයතනයයි නම ආයතනය. කාය ආයතනෙට හුස්ම හදන්න බෑ. එයාට පුළුවන් දැනීමක් දෙන්න විතරයි. මුත කියන එක දෙන්න විතරයි. ඒතර මුත ගොඩාක් එකතු කරගෙන ඕක ගැන කල්පනා කරන්න ගිහිල්ලා තමයි හුස්ම කියන දෙයක් හදලා තියෙන්නේ. ඒක හැදුවේ නම් කාය ආයතනෙ නෙමෙයි මන ආයතනෙන්. මන ආයතනෙන් හදන එකක්වත්. ඒ මන ධම්ම මනෝ විඥාන මිසක් සතර මහා ධාතුයෙන් හැදිච්ච එළිය තියෙන ඒවා කියලා ගන්න බෑ. එහෙම ගත්තේ අවිද්‍යාව මත. අර වතුරේ බල්ලා හැදිලා ඉන්නේ පඨවිය ආපෝ තේජෝ වායෝ වලින් කිව්වා වගේ. අපි දැනගත්තු හුස්ම හැදිලා තියෙන්නේ පඨවිය ආපෝ තේජෝ වායෝ. ඒ හින්දා තමයි මේ නහය හැපෙන්නේ. එළිය දෙයක් බවට පත් කළේ. ඒක අවිද්‍යාවෙන් කරපු සංකාරයක් කියන එක දැන් තේරෙන්න ඕන. ඕක තේරුම් ගත්තා. හුස්මකයක් හදලා එළියෙන් තිබ්බේ. එළියේ දෙයක් බවට පත් කළේ අවිද්‍යාව මතයි. ඒ දැනගත්තේ හිතෙන් ගියපු දේ හිත දැනගෙන. මන ධම්ම මනෝ විඥාන. අපේ ලෝකෙට අයිති පුරුද්දට තමයි ඔක දෙයක් කරලා එළියෙන් තියලා ඒක බාර අරන් තියෙන්නේ. වතුරේ බල්ලෙක් හදලා ඒක ඇත්තයි කියලා බාරගත්තා වගේ වැඩක්. එහෙම වුණොත් තමයි කාය සංකාරය කියන එක, හුස්ම කියන කය සකස් කළා කියන කාය සංකාරය සංසිඳෙන්නේ, නිරුද්ධ වෙන්නේ. ତେට කාය සංකාර සංසිඳෝලා හුස්ම ගනිමින් හික්මෙන්න පුළුවන්. අස්ස සිස්සා නීති සික්කති. දැන් හුස්ම දිහා බලාගෙන අපේ අරමුණ හුස්ම. හැබැයි ලෝකෙට අයිති විදිහට වෙනදා හුස්මක් හදලා එළියෙන් තිබ්බට ආයතන ගැන සිහිනවන පිහිටන කෙනාට, සමුදය ධම්මානුපස්සී වෙන කෙනාට පේනවා මෙච්චර කල් ආයතන මුලා වෙන්නේ එළියෙන් හුස්මක් ගත්තේ. මේ හිත කියපු දෙන්නේ හිත දැනගෙන තියෙන්නේ. කාය ආයතනෙන් දැනීමක් මුත කියන ස්වභාවය විතරනේ දීලා තියෙන්නේ. හුස්ම කියන එක හිතෙන් හදලා එළියෙන් තියපු දෙයක් කියලා ටික ටික තේින්න ගන්නවා. එතකොට ඔන්න නුවණ එක්ක දැන් සිහිය පිහිටන්නේ. ඉස්සෙල්ලා නුවණ නැතුව සිහිය පිහිටියේ හුස්මට. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නපු පැත්තෙන් බලනකොට සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වෙනකොට වෙන වෙනස තමයි හුස්ම දිහා බලාගෙන හික්මෙන්න පුළුවන් වෙනද කරපු වැරද්ද කරන්නේ නැතුව. වෙනද කරපු වැරද්ද තමයි අවිද්‍යාවෙන් කරපු සංකාරය. මොකද්ද අවිද්‍යාවෙන් කරපු සංකාරය? හිතෙන් හදපු දේ හිතෙන් හදපු දෙයක් කියලා දන්නේ නැතුව එළියේ දේවල් සංස්කරණය කරලා ඒක ඇත්ත කියලා පිළිගත්ත අවිද්‍යාපච්චා සංකාරය. දැන් අන්නේ අවිද්‍යාපච්චා සංකාරය නොකර හුස්ම දිහා බලමින් හික්මෙන්න පුළුවන්. හික්මීම තමයි අවිද්‍යාං කරන සංකාරය කරන්න නැතුව ඉන්න එක. හුස්ම ගනිමින් හික්මෙන්නත් පුළුවන්, හුස්ම හෙළමින් හික්මෙන්නත් පුළුවන්. හික්මීම තමයි වෙනද මෝඩකමට ලෝකයක් හැදුවා, දැන් මෝඩකමට ලෝකේ හදන්න නැතුව අපේ සිහිය නුවණ පිහිටගෙන බලා ඉන්න පුළුවන්. එතකොට දැන් හොඳට හුස්ම දැනෙන වෙලාවෙම කාය සංකාර සංසිඳෝල, අවිද්‍යාවෙන් කරන සංකාරය සකස් කරන කය සකස් නොකර හික්මෙන්න පුළුවන්. ඒ හික්මීම එන්නේ මතක තියාගන්න මේ චතුරාර්ය සත්‍ය අහලා තියෙන පටිච්ච සමුප්පන්න බව දකින කෙනාට විතරයි. අන්‍ය ශාසනයක කෙනෙක් හුස්ම දිහා බලන් හිටියට, අපිත් අන්‍ය ශාසනයක කෙනෙක් විදිහට තමයි මෙච්චර කල් බලන් ඉඳලා තියෙන්නේ. ওই විදිහ දැක්කේ නැත්තම් එයාට වෙන්නේ සමතකෙන් හුස්ම නොදෙනී යනවා මිසක් ධර්මතාවයන් දැකීමක් නෙමෙයි, පටිච්ච සමුප්පන්නයක් අවබෝධ වීමක් නෙමෙයි, චතුරාර්ය සත්‍යයක් දැකීමක් නෙවෙයි. දැන් හුස්ම තියෙද්දිම පුළුවන් හුස්ම ඇතිවීමක් දකින්න පුළුවන්, හුස්ම හට නොගන්න විදිහ නැත්තම් නිරෝධය දකින්නත් පුළුවන්. අන්න එතන තමයි ලෝකෝත්තර දර්ශනේ පස්සම්භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති කියන ධර්මතාවය එන්නේ. එතන තමයි චතුරාර්ය සත්‍ය දකින්නේ හුස්ම මුල් කරගෙන. මොකද්ද චතුරාර්ය සත්‍ය? එළිය දෙයක් පැනෙවුවා නම් රූපයක්, රූප උපාදානස්කන්ධි දුකයි. ඇයි දුක වෙන්නේ? ඔක සංස්කාර දුකක්, අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක්. වතුරේ බල්ලෙක් හදන එකම දුකයි, අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් හින්දා. දුක්ඛ සමුදය මොකද්ද? ආයතන මුලාව. මනසෙන් හදපු එක මනස තුල දෙයක් කියන සිද්ධියට සිහිය නොවන නෑ. ඇයිලිය දෙයක් වලට පත් කරලා. ඒතර අවිද්‍යාව සමුදය, අවිද්‍යාපත්‍ය සංකාර. මේ ඇති කල්හි මේ වෙයි. අවිද්‍යාව නොවිතුනා නම් අපිට සිහිය නොවන පිහිටියන එළිය රූපේ හටගනේද? හටගන්න විදිහක් නෑ. හටගන්නේ නෑ කියන්නේ නිරෝධය. අන්න දැන් නිරෝධය දකින මාර්ගය තමයි සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. සමුදය ලෝකෝත්තර පැත්තෙන් දැක්කොත් වය කියන එක අඳුර ගන්නවා. නිරෝධය හුස්ම දිහා සිහියෙන් බලා ඉඳමින් හික්මෙන්න පුළුවන් පරණ කරපු මෝඩකමට කරපු සංස්කාරය කරන්න නැතුව. අන්න එතකොට පස්සම්බයං කාය සංකාරං, කාය සංකාර සංසිඳිලා හුස්ම ගනිමින් හික්මෙනවා, කාය සංකාර සංසිඳිලා හුස්ම හෙළමින් හික්මෙනවා. අස්ස සිස්සාමීති සික්කති, පස්ස සිස්සාමීති සික්කති. පැහැදිලි නැත්තා අහන්න.
නෑ මට නම් පැහැදිලි පැහැදිලිුණා කියන්නේ අර හොඳටම පැහැදිලිුණා. මේ ඕක දැනගෙන හිටියට කරන්න ගියාම ආයෙත් අර අතෙන්ටම යනවා. ඒක තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ. මේ මම දැන් ගියා ගත්තා. ගිහලා මෙතන පිටියේ ගහ ගන්නවා. නැතුව නැත්තම් ආයෙ යනවා අතෙන්ටම කොහොමවත්. මේ රවි අනිත් එක මෙහෙමයි දැන් අර මේ දැන් අපිට ඔය හුස්ම කාය සංකාරයක් හිතෙන් පණවගත්තු එකක් කියලා හිතට කිය කිය යනවා. එතකොට ඔය නිරෝධ කාම ඔය නිරෝධය වෙන්න ඕන කියලා හිතට පෙන්නන එකයි ඔය කරන්නේ. හැබැයි නිරෝධයක් තාම පේන්නේ නැහැ නේද? ඔහොම අපි ඔහොම කොච්චර හිතට කිව්වා.
ඔව්. නිරෝධය මතක තියාගන්න, නිරෝධය හිතට පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි, සාක්ෂාත් වෙන දෙයක්. නිරෝධය සාක්ෂාත් වෙන්නේ ඒ සඳහා මාර්ගයේ වඩන්න ඕනේ. මොකද්ද මාර්ගයේ? සමුදය ධම්මානුපස්සී වාකාස්මින් විහෙරති. එච්චරයි. හැබැයි ඒකේ සමුදය අපි දක්ෂ වෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහට. ලෝකයයි ලෝක සමුදයයි Taman තුලින් දකින විදිහට පෙන්වන්න. බාහිරෙන් හොයන තාක්කල් බුද්ධ දේශනාව නෙවෙයි. ඒක පූර්ව ප්‍රතිපදාව. එතකොට ඔය පරණ පුරුද්දට යන්නේ පූර්ව ප්‍රතිපදාවටම යනවායි. එහෙම ගියොත් වෙන්නේ මොකද දන්නවද? ආනාපාන සතිය කියලා හුස්ම දිහා බලාගෙන ඉඳලා ටිකක් වෙලා යනකොට සිහිය පිහිටනකොට හුස්ම දැනෙන්නේ නැතුව යනවා. දැනෙන්නේ නැතුව යනවා කියන්නේ මතක තියාගන්න ඇත්ත අවබෝධ කරලා නෙමෙයි, මේ සමාධිය බලවත් වෙලා නොදැනී යනවා. ඒ නොදැනී යාම තුල වෙන්නේ අසංයව ඉන්නවා. හුස්ම කියන සංඥාව නැති වෙනවා. එහෙම විලා මරුණොත් එහෙම යන්න පුළුවන් අසංය තලයට. සංඥාව නැතුව ඉන්නවා. මොකුත් නැහැ කියලා. චතුරාර්ය සත්‍ය දැක්කෙත් නැහැ, පටිච්ච සමුප්පාදේ අවබෝධ වුණෙත් නැහැ. සක්කාය දිට්ඨිය කැඩෙන්න විදිහක් නැහැ. ඇයි? නැති බව දැනගත්තු මම ඉන්නවා. හුස්මක් නැති බව දැනගත්තු කවුද දැනගත්තේ හුස්ම නැහැ කියලා? මම එහෙම්මම ඉන්නවා. අන්න ඔතනයි ඒ වරද්ද ගත්තු තැන. දහමක් අහලා තේරුම් ගත්තේ නැත්නම් නිකම්ම හුස්ම දිහා බලා හිටියට අවබෝධ වෙන ධර්මතාවයන් නිවේ මේක. එකයි මේක මේ ෂණ සම්පත්තියේ ප්‍රයෝජනේ ගන්නම ඕන කියන්නේ. බුද්ධ දේශනාව අහන්න නැතුව අපිට ඕන විදිහට හුස්ම දිහා බලන් හිටියොත් වෙන්නේ අර අලාර කාලාමලට උනදි. අසංයම ඉඳලා එතෙන්ට එනවා හිත වැඩෙනවා. යන්නේ අසංය තලයට. ඔතනින් මිදෙන්න නම් අපි මේ ධහම නුවණින් විමසලා ඒක ඇප්ලයි කරන්න ඕන. මේ සමුදේ ධම්මානුපස්සීවා කයස්මින් විහෙරති වුණොත් විතරයි කායනුපස්සනාව නැත්තම් සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ. සතර සතිපට්ඨානෙ වැඩුණොත් විතරයි ඒක ඒකායන මාර්ගයේ අගපල ලබන්න පුළුවන් වෙන්නේ. වෙන විදිහකට බෑ. ඔව් පැහැදිලි නැත්තම් තව තව ප්‍රශ්න කරන්න. ඔතන තීරුම් ගන්නකම් මාර්ගේ පටන් ගන්න බෑ.
මට දැනටනම් තේරුණා කියලා හිතෙන ඉතින් ආයිද කියලා දන්නේ නැහැ. මම දැනට නම් තේරුණා වාගේ තමයි හිතෙන්නේ. තේරුම් සරණයි.
ස්වාමී ඔතන පස්සම් බයංසින පාවිය තින්දක පොඩ්ඩක් තවත් පැහැදිලි කරන්න දෙන්න මොකද?
පස්සම් බයං කියන්නේ සංසිඳෙනවා. සංසිඳෙනවා. සංසිඳෙන්නේ මොනවද? කාය සංකාර. කාය සංකාර කියන්නේ මොනවද? ආස්වාස ප්‍රස්වාස. හැබැයි ඒක අපි ලෝකෙට අයිති පැත්තෙන් මේ හුස්ම නැති වෙලා යනවා කියලා ගත්තොත් ඒක ලෞකික සම්මාදිට්ඨිය. ඇයි? හුස්මට අහු වෙලා තමයි හුස්ම නැති වෙනවා කියන එකට යන්නේ. ඇත නැත. ඇත කියන එකේ ඉඳලා නැත කියන එකට පැනනවා. ආලෝකිතයි තියව පටිච්ච සමුප්පාද නිවි. පටිච්ච සමුප්පාද කියන්නේ මේ ඇතිකල් හිමේ වේ මේ නැත්තං අහු වෙන්න බෑ. ීමස්මින් සති ඉදං හෝති ීමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. එතනයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ. ඒ සම්මාදිට්ඨිය ලෝකෝත්තර. ඔතන තේරුම් ගන්න අපහසු තැනක් තේරුම් ගත්තත් ආයේ අපේ ලෝකිතයි තියෙකෙන් ආපහු තරණ පුරුද්දට යන තැනක්. ඒකයි ඔක නැවත නැවත අහන්න ආසේවිත. ඊළඟට ඒක භාවිතා කරන්න. භාවිතා කරලත් මදි බහුලී කතා කරගන්න බහුලව භාවිතා කරන්න. මේ සතිපට්ඨානේ හැම තැනම එහෙමයි. ඉතින් අපි සමුදේ වරද්ද ගත්තොත් එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. සමුදේ ධම්මානුපස්සී තැන හදාගන්න ඕන බුද්ධ දේශනාවට අනුව. අපට ඕන සමුදේ බල බල හිටියට ලෝකෙට අහු වෙලා පූර්ව ප්‍රතිපදාව.
නැයි කියන්නේ මේ සමුදේ දැක ගන්න ඕන ප්‍රස්තම් බයන් කියන සංසිඳීම එන්නේ අපිවත් මේ හොඳ සිහියෙන් ඉඳගෙන ඒක මේ ඒ කියන්නේ තවත් මේක කියන හැඟීම තුලින් කියන්නේද ඔය කියන්නේ
පස්සම්බයං කියන එක කරන එකක් නෙමෙයි සමුදේ දැකීම තුල සිද්ධ වෙන දෙයක්. අපිට කරන්න කියලා තියෙන්නේ සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන වැඩේ. එහෙම කරනකොට සිද්ධ වෙන දෙයක් තමයි පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. කියන්නේ කාය සංකාර සංසිඳිලා හුස්ම ගනිමින් හික්මෙනවා. කාය සංකාර සංසිඳිලා හුස්ම හෙළමින් හික්මෙනවා. පස්සම් බහං කාය සංකාරම් පස්ස සිස්සාමීති සික්කති. ඒ හික්මීම එන්න වැඩ පිළිවෙල තමයි සතර සතිපට්ඨාන. මෙතෙන්දි කායනුපස්සනාවේ භාවනාව. භාවනාව කියන්නේ සතිපට්ඨාන භාවනාව පටන් ගන්නේ හැම තිස්සෙම අර අජ්ජත්ත බහිද්ද කතාවෙන් පස්සේ. එතකොට පටන් ගන්න තැන තමයි සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන තැන. එතන අපි දෙපැත්තකට අහු වෙන්න පුළුවන්. ලෝකෙට අයිති පැත්තෙන් සමුදය දකින්නත් පුළුවන්. ලෝකෙන් එතර වෙන විදිහට සමුදය දකින්නත් පුළුවන්. ඒක ඒ දෙක වෙන් කරගන්නේ බුද්ධ දේශනාවට අනුව ලෝකයයි ලෝක සමුදයයි බාහිරෙන්ද හොයන්නේ නැත්නම් තමන් තුළින්ද කියන තැන. පැහැදිලිද? ඒක හරි ගැඹුරු තැනක්. ඕක වැටහෙන්න නම් ඊට කලින් කරන අපි අර බහිද්ද රූප, අජ්ජත් රූප වලට කරන විදර්ශනාව වැඩිලා තියෙන්න ඕන ඕක තේරුම් ගන්න. ඔව් අහන්න මේ කවුද? සුදේෂ් නේද? ඔව්.
අර මේ අනාගත කාලේ අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්බය පාසන අස්සීම සික්ඛති කියන එක එතන උත්සාහයක් දනවනවා නේද? මට හිතෙන්නේ
ඔව් උත්සාහය නෑ, උත්සාහය අනිවාර්යෙන් තියනවා සතර සතිපට්ඨානේ තුලම. මොකද ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියන්නේ උත්සාහය.
මට මෙතන දැනගන්න අවශ්‍ය දෙන්නේ ඕන කමින්ම සංස්කාරයන් පස්සම්බනේ කරන්න උත්සාහයක් ගන්නවාද කියලා. මොකද මම සමහර තැන් වල අහලා තියෙනවා ඔය තව ඉස්සරහට ගියාම වෙන දේවල් ඒවා උත්සාහ කරන් දුන්න එන හැටි බලාගෙන ඉන්න කියලා සමහර අය කියලා තියෙනවා මම අහලා තියෙනවා. දැන් මෙතන මට හිතෙන්නේ උත්සාහයෙන් පස්සම්බනේ කරන්න උත්සාහයක් ගන්නවා.
ඔව් එතන තේරුම් ගන්න අපි පස්සම්බණය කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ. උත්සාහ කරන්නේ සතිපට්ඨානේ වැඩන්න. එතකොට සතිපට්ඨානේ සතර සතිපට්ඨානේ තමයි එකම මාර්ගය. ඒක අයන අම්බික්කවේ මග්ගෝ කියලා තියෙනවානේ. එතකොට මේ වඩන්නේ සතිපට්ඨානේ කියලා තේරුම් ගන්න. එතකොට සතිපට්ඨානේ කායේ කායනුපස්සී විහෙරති කියන එකයි මේ කතා කරන්නේ. තර බුදුහාමුදුරුව කොහමද කායිකාන් පස්සේ විහෙරති වෙන්න කිව්වේ? කයක් තියෙනවා නම් ඒක පටන් ගන්න කියන්නේ ඒකේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. නැතුව අපි අර කියන කොටස් කරන්න උත්සාහ කරනවා නෙවෙයි. හුස්ම සංසිඳවන්න උත්සාහ කරනවා නෙවෙයි. ඒක මේක කරනකොට සිද්ධ වෙන දෙයක්. ඒ සංසිඳීම කියන්නේ සමතෙන් එන සංසිඳීම නෙවෙයි. ඒ කියන්නේ හුස්ම නොදැනී යාම නෙවෙයි. ඇයි එහෙම කියන්නේ? හුස්ම නොදැනී ගියොත් එහෙම. දැන් නිකමට හිතන්න ඕන දැන් හුස්ම දිහා බලන් ඉන්නකොට හිත එකඟ වෙලා ටික ටික සියුම් වෙලා දැන් ඔන්න නොදැනීම යනවා. දැන් කියන්න බලන්න නොදැනී ගියාම අස්ස සිස්සාමීති සික්කති වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් පස්ස සිස්සාමීති සික්කති වෙන්න පුළුවන්ද? හුස්ම කියන කිසිම සංඥාවක් නැහැ දැන්. නොදැනී ගියා කියන එකනේ. හරි කොහොමද ඉසල ගනිමින් හික්මන්නේ? පහළ දමමින් හික්මන්නේ? ගලපෙන්නේ නැහැ. එහෙනම් අපි බුද්ධ දේශනාව නෙවෙයි මේ කරන්න යන්නේ. අතනින් තමයි මේ බුද්ධ ශාසනයේ ආනාපාන සතියයි අන්‍ය ශාසනවල ආනාපාන සතියයි වෙනස් වෙන තැනක්. දැන් බුදුදහම නොදන්න කෙනා ආනාපාන සතිය වැඩුවොත් වෙන්නේ ඕක. ඊට පස්සේ වෙන්නේ අරූපාවචර ධානය වැඩිලා ඒවට අනුරූප තැන්වලට යන එක. ධානවලට සමාදීන එක. අපිට ඕන ධානවලට සමාදින්න නෙවෙයි. අපිට ඕන සෝවාන් වෙන්න, සක්කාය දිට්ඨියට දෙන්න ඕන කරන සතර සතිපට්ඨාන. එහෙනම් අපිට හොයන්න වෙනවා මේ සතර සතිපට්ඨානේ වඩන්න බුදුරජාණන් වහන්සේ කිව්වේ කොහොමද? ආනාපාන සතිය කියන්නේ ඒක එක කමතහනක් විතරනේ. සතර සතිපට්ඨානේ කියපු විදිහටයි අපි ආනාපාන සතිය වඩන්න ඕන. එහෙනම් මතක තියාගන්න, සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන තැනින් පටන් ගන්න වෙනවා. ඒතර හුස්ම කියන දෙයක් තියනවා නම් අපිට බලන්න වෙනවා ඒක සමුදේ. එහෙම නේද?
එතන අනාගත කාලෙන් දාලා තියෙන්නේ මොකද?
අනාගත කාලෙන් දාලා තියෙන්නේ මෙහෙමයි. දැන් අපි මුල කොටස්වලදී පජානාති කියලා කොටසක් තියෙනවානේ. ඒකෙදි තියෙන්නේ වර්තමාන කාලෙන්නේ අස්ස සාමීති පජානාති කියලා. පස්ස සාමීති පජානාති වර්තමාන කාලෙන්. එතකොට පජානාති එකේදී මොකද්ද වෙන්නේ? ඒ මොහොතේ තියෙන දේ දැනගන්නවා. වර්තමාන මොකද්ද දැනගන්නේ? හුස්ම, ආස්වාසේ හරි ප්‍රාස්වාසේ හරි. ඊළඟට ඒකේ ලක්ෂණ ටිකක් දැනගන්නවා. මොනවාද? ඒවා දිගයිද කොටයිද? ඈ දීගංවා රස්සංවා. ඊළඟට ඒකේ අපේ සිහිය හොඳට තියෙන හින්දා, ඒ කියන්නේ වෙන ඒවට හිත ගියොත් ඔබ දන්නේ නෑනේ. මුල ඉඳලා අගටම ආස්වාසය ගැන දන්නවා. මුල ඉඳලා අගටම ප්‍රාස්වාසය ගැන දන්නවා. හිත දුවන්නේ නැත්තම්. ඒතර ඒ මට්ටමට එනකන් ආයෙ හුස්මට හිත ගේන්න වෙනවා. දැන් හැබැයි තාම හුස්ම නැති වෙලා නෑ. ඒ වුණාට මුළු හුස්මම දන්නවා. සබ්බකාය පටිසංවේදී. දැන් ඔන්න බලන්න, තාම අපි සමුදේ ධම්මානුපස්සී කියන එක කළේ නැහැ. දැන් තියෙන දේ දිහා බලා හිටියා මිසක්. අපි දැනගන්න දේ දිහා බලා හිටියා. දැන් හුස්මක් තියනවා කියලා දැනගත්තාම ඔය හුස්ම දිහා හොඳට බලා ඉන්නවා. ඒතර තමයි හුස්මේ ලක්ෂණ ටික දැනගන්නේ. ඒක තේරුම් ගන්න දැන් අපි අර වතුරට එදෙන බල්ලට කිව්වොත් බල්ලා දිහා හොඳට බලා ඉන්න. සිහිය පිහිටගෙන ඉන්න. එතකොට මේ බල්ලා කරන දේවල් ටික ඔක්කොම දන්නවා. එයාට සිද්ධ වෙන දේවල් ටික දන්නවා. හැබැයි අපට අහු නොවන පැත්ත මොකද්ද? එයාව හටගත්තේ කොහොමද කියන එක. එතකොට බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ අන්න කායනුපස්සනාවේ වඩන කෙනා කරන්නේ ඕන මොකද්ද? ඕක හටගත්තේ කොහොමද කියලා බලන්න. එතකොට හටගත්තේ කොහොමද කියලා බලන්න නම් ඉස්සෙල්ලා හටගත්තු දෙයක් තියෙන එක අරමුණ. දන්නේ අරමුණ දැනගන්න තමයි වර්තමානයේ තියෙන අරමුණ දැනගත්තේ. දැන් සමුදය බලනවා කියන එක නුවණින් කරන වැඩක්. සමුදය මේක හටගත්තේ කොහොමද කියලා හොයන එක නුවණින් කරන වැඩ. එතකොට අපි හිතමු ඔන්න දැන් ආස්වාසේ දිග හුස්මක් තියෙනවා. දිග හුස්මක් තියෙනවා කියලා දැනගන්නේ වර්තමානේ පජානාති. දැන් මේ තියෙන හුස්මේ සමුදය බලන්නේ හුස්ම තියෙනවා කියලා දැනගන්නකොට නෙමෙයි, දැනගත්තට පස්සේ. එතකොට පජානාති වෙන එක වර්තමානේ වුණාට සමුදය බැලීම කරනකොට ඒ මොහොතේ නෙමෙයි. ඒක සිද්ධ වෙන්නේ අනාගතේට. එතකොට මේ අස්ස සිස්වා නීති සික්කති. හුස්ම ගණිනින් හික්මන්නේ හුස්මේ සමුදය බැලීම තුල නම් සමුදය බලන්නේ හුස්ම තියෙන මොහොතේ නෙමෙයි. ඒ කියන්නේ හුස්ම තියනවා කියලා දැනගන්න හිතෙන් නෙමෙයි සමුදය බලන්නේ. ඊට පස්සේ හිතකින්. ඒකට ඒක අනාගතේනේ. එනිසා තමයි ඒ බැලීම තුලයි Nirodha සාක්ෂාත් වෙන්නේ. සමුදය දකින කොටයි නුවණක් තියෙන කෙනාට පටිච්ච සමුප්පාද ධර්මයට අනුව පේනවා මේ සමුදය තියෙනකන් විතරනේ ඵලය තියෙන්නේ. ඒ සමුදය යෙතුන් නැත්නම් ඕක හටගන්න බෑනේ කියන නුවණ එන්නේ අනාගතේට. මොකද අතන තමයි අර නිකම්ම බලා ඉන්න එකේ දෙයක් කරන එකේ වෙනස. දෙයක් කරනවා කියන්නේ අපිට තියෙනවා නිකම්ම බලා ඉඳීම එකක්. අර දැන් වර්තමානයේ ධර්මතාවයක් තියෙනකොට බුද්ධ දේශනාව තියෙන්නේ මොකද්ද? පච්චුප්පන්න යෝ ධම්මං තත්ත විපස්සති. අතීත ගැන බලලා වැඩන්නේ අතීත ගෙවිලා ඉවරයි. අනාගතය ගැන බලලා වැඩන්නේ අනාගතය ඇවිල්ලා නැහැ. හැබැයි වර්තමානයේ කරන්න වැඩක් පනෝලා තියෙනවා. දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. පච්චුප්පන්න යෝ ධම්මං තත්ත විපස්සති. වර්තමානයේ ධර්මතාවයක් තියෙනවා නම් එතන එතනම විදර්ශනා කරන්න. මොකද්ද විදර්ශනා කරන්න කියන එක තමයි සතර සතිපට්ඨාන දේශනා කරන්නේ. කොහොමද විදර්ශනා කරන්නේ? සමුදේ ධම්මානුපස්සීවාකාස්මින් විහෙරති වෙන්නේ. එතකොට තමයි වය ධම්මානුපස්සීවාකාස්මින් විහෙරති වෙන්න පුළුවන්. ඒක වෙන්නේ සමුදේ දැක්කොත්, හරියට සමුදේ දැක්කොත් මේක පටිච්ච සමුප්පන්න දෙයක් කියලා පේනවා. මේ ඇතිකල්ලි මේ වෙයි කියන ධර්මතාවයට යටත්. එතනම වය ගැන නුවණක් එනවා, නිරෝධය ගැන නුවණක් එනවා. සමුදේ යෙදුම් නැත්තම් නිරෝධයිනේ, උපදින්නේ නැහැ. මේක මතක තියාගන්න, මේ හටගෙන නැති වෙන කතාව නෙවෙයි මේ කියන්නේ. හටගෙන නැති වෙන කතාව ලෝකෙටයි තියෙන්නේ. මේ කියන්නේ ලෝකයයි ලෝක සමුදයයි ලෝක නිරෝධයයි කියන ධර්මතාවය. ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල, ඒ කියන්නේ බුදුදහමක විතරයි ඒක තියෙන්නේ. ඒකට එතන තමයි සම්පජන්නේ දෙන්නේ. දැන් ආ ඉස්සෙල්ලා හුවා වගේ උත්සාහය තියෙනවා. අත අපි දහම අහලා තේරුම් ගත්ත කෙනාට සම්පජානය තියෙනවා. කරන්න තියෙන එක වැඩයි සතිය සිහිය පිහිටන එක විතරයි. ඒකට අත අපි සම්පජානව සතිමා වෙනවා. අනිත් ඒවා එකක්වත් මතක තියාගන්න අපිට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මාර්ගයේ හරියට වඩන කෙනාට ඒ ලැබෙන ප්‍රතිඵල ටිකයි විස්තර කරන්නේ. ඊට පස්සෙන් බයන් කාය සංකාරම් කියන්නේ ඒ මට්ටමට එන්නවන්න සමුදේ ධම්මානුපස්සී වෙනකොට තමයි කාය සංකාර අවිජ්ජාවෙන් කරන සංකාර ටික සංසිඳෝලා හික්මීමක් ඇති කරගන්න පුළුවන්. හික්මීමක්. හික්මීම එන්නේ අනාගතේට. හික්මන්නේ මේ සතිපට්ඨානෙ වැඩිම තුල. සතිපට්ඨාන කියන්නේ මතක තියාගන්න නිකම්ම බලා ඉඳීම නෙවෙයි. බුදුදහමේදී මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මතාවෙයි අනිත් ධර්මතාවයි වෙනස් වෙන්නේ ඔතනින්. දැන් අපි උදාහරණයක් ගත්තා. දැන් ක්‍රිෂ්ණමූර්තිගේ ධර්මතාවය තියෙන්නේ නිකම්ම බලා ඉන්න. මොකුත් කරන්න එපා. බුදුදහමේ නිකම්ම බලා ඉඳීම නෙමෙයි, වඩන්න මාර්ගයක් තියෙනවා. ආරියෂ්ඨාංගික මාර්ගය වඩන්න තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාවක් කියලා එකක් තියෙනවා. ප්‍රතිපදාවක් කියලා දෙයක් තියෙනවා. නිකම්ම බලා ඉඳීමයි ප්‍රතිපදාවයි දෙකක්. අවයින් තමයි මේ බුදුදහම වෙනස් වෙන තැන. ඒක අපි හොයාගන්නේ බුද්ධ දේශනාවෙන්මයි. එතකොට අර අහන්න ලැබෙනවා තමයි. නිකම්ම බලා හිටියහම අපිට අහන්න ලැබෙනවා. මෝඩෙක් වගේ බලා ඉන්න, මලමිනියක් වගේ බලා ඉන්න. ඒවා ඉතින් බුද්ධ දේශනා නම් නෙවි. ධර්මයේ කොතනද එහෙම තියෙන්නේ කියලා පුළුවන් නම් පෙන්වන්න. හැබැයි මේ දේ අපිට පෙන්වන්න පුළුවන් පැහැදිලිව බුදුහාමුදුරුවෝ මෙහෙම කරන්න කියලා තියෙනවා. සමුදේ ධම්මානුපස්සීව කායස්මින් විහෙරති වෙන්න කියලා තියෙනවා. කාටවත් නැහැ කියන්නද? සතිපට්ඨාන සූත්‍රය කියවන කෙනෙකුට. මේක තමයි එකම මාර්ගය කියලාත් කියලා තියෙනවා. ඒකයින වැම්බික්ක වේමග්ගෝ. එන වෙන මාර්ග තියෙන්න බෑ. පැහැදිලි නැත්තම් අහන්න මේ සුදේෂ්.
බොම් පින්මන්ති අහිතල බලන්න. කලින් සාකච්ඡා දෙන්න බැරි නේ.
හොඳයි හොඳයි.
රවි එතෙන්දී මට තව එකට දැන් එකක් කියන්න දැන් එතෙන්දී දුක පේනවනේ, දුක දැනෙනවනේ, දුක දැනෙනවනේ, දුක පේනවනේ, දුක ඇති වෙනවනේ. ඒකයි සංස්කාර නවත්තනකොට ඒකත් බලන්න තියෙන තව දෙයක් කියන්න තියෙනවා. මේ දැන් අපි මම ඇවිදිනකොට හුලං වදිනවා ඇඟට. ඇඟට හුලං වදිනකොට ওই විදිහටම විදර්ශන කරන්න පුළුවන් අපේ ශරීරය හැදලා දෙන තේ විදිහටම කියලා හිතා. හරිද?
ඒක හරි, ඒක හරියටම හරි. දැන් ඒ කියන්නේ අපි ඒ කියන්නේ ශරීරයේ තියෙන රූපෙකුයි හුලඟ තියෙන රූපෙකුයි රූප දෙකක් අඳුරගෙන ඇඟට හුලඟ වදිනවා කියනකොට.
ඔව්. එතකොට අර මේ මොහොතේ මොහොතේ වැදිනම ගොඩක් එකතු කරලා ඒක කියනවා මේ පැත්තේ හුලඟ වදිනවා මේ පැත්තට යනවා කියලා ඔක්කොම තීරුම් කරන්න හිතෙන්නේ. හිතින් කරලා ඉතින් බලන්න එතකොට ඒ වගේම අපේ ඒ අත අතපය හුලඟ වදින තැන ඔක්කොම හදලා දෙන්නේ හිතෙන්නේ.
ඒ අවබෝධය එන්නේ යන්න බලන්න දැන් ඒ බුද්ධ දේශනාවට කොච්චර ගැලපෙනවද කියලා. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේම ඉති අජත්තං ආකායේ කානුපස්සී විහෙරති බහිද්ධා වාකායේ කානුපස්සී විහෙරති. ඒතර අජත්තකයක් තියනා නම් ඒකෙත් කායනුපස්සී විහෙරති වෙන්න කොහොමද කායනුපස්සී විහෙරති වෙන්නේ සමුදය දකින්. බහිද්ධතයක් තියනා නම් ඒකෙත් කායනුපස්සී වෙන්න කොහොමද කායනුපස්සී වෙන්නේ සමුදය ධම්මානුපස්සී වෙන්න. එතකොට දැන් ශරීරයේ හුලඟක් වදිනවා නะ පිටම අපේ හුලඟක් වදිනවා. එතකොට අප කියන එක අපි දන්නා අජ්ජත් රූපේ හුලඟ කියන එක බහිද්ද රූපේ. එතකොට ඒ දෙකේම කරන්න තියෙන එක වැඩයි. අත කියලා දෙයක් තියනවා නะ ඒකෙත් සමුදේ බලන්න. හුලඟ කියලා දෙයක් තියනවා නะ ඒකෙත් සමුදේ බලන්න. සමුදේ බලන්නේ කොහොමද? ඔන්න අපන තමයි අපි වරද්ද ගන්න තැන.
ආ එතන දෙකයි.
හොඳ දැන් මෙච්චර කල් සමාහෙ විතර සමුදේ බලලා තියෙන්නේ අප හැදිලා තියෙන්නේ කොහොමද? ලේමස්නහරට. එහෙම නැත්නම් සතර මහා ධාතුව. එතකොට ඔන්න දහමට ගලපලා බලන්න මේක දැන් බුදුහාමුදුරුවෝ කිව්වනේ මේ ලෝකයයි ලෝක සමුදේයි තමන් තුලින් බලන්න කියලා. අපි මේ තමන් තුලින්ද එළියෙන්ද බලලා තියෙන්නේ? එළියෙන්. එහෙනම් අපි එතනින් එහාට තව පියවරක් යන්න ඕන. මොකද්ද ඒ පියවර? බුදුහාමුදුරුවෝ කිව්වනේ ආයතන පිරිසිඳ දකින්න කියලා. ආයතන විදිහට බලන්න කියලා. එහෙනම් බලන්න ඕන අප තියනවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද? හුලඟ තියනවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද? ඇතුළු ඒව හැදිච්ච හැටි බාහිරෙන් හොයලා ඇත්ත දකින්න බෑ. එතකොට අප තියනවා කියලා දැනගත්තේ හුලඟ කියලා දැනගත්තේ කාය ආයතනෙන් දැනීමක් ආවා. ආයතන අඳුර ගන්නවා. කාය ආයතනෙන් දැනීමක් ආවා. ඊළඟට මන ආයතනෙන් ඒක ගැන කල්පනා කළා. එහෙනම් අතන සම්බන්ධ වුණේ කාය ආයතනයයි මන ආයතනයයි. ඊළඟට ආයතන අඳුරගත්තට පස්සේ තව වැඩක් තියෙනවා. ආයතන පිරිසිඳ දකින්න. ඒ කියන්නේ ආයතන කෘත්‍ය අඳුර ගන්න. මෙයාට කරන්න පුළුවන් මොකද්ද? එතකොට අපි දන්නවා කාය ආයතනෙට එක කෘත්‍යයක් කරන්න පුළුවන් මොකද්ද? මුත කියන එක. දිට්ඨ සුත මුත විඤ්ඤාත හතරෙන් මුත කියන එක විතරයි කාය ආයතනෙට කරන්න පුළුවන්. මුත කියන එකේ අතක් හරි උලඟක් හරි තියනවද? නැහැ. දැනීමක් විතරයි. දැනීම දිහා බලාගෙන කල්පනා කරන්න ගින් නේද? ඔය අතේ හුලඟක් වදිනවා කියලා දැනගෙන තියෙන්නේ. එහෙනම් ඒක කාය ආයතන වැඩද්ද මන ආයතන වැඩද්ද? අනේ නුවණින් බලනකොට පේනවා එහෙනම් මේ දෙක හදලා තියෙන්නේ මන ආයතනේ. කල්පනා කිරීම තුළ. ඔහොම දැනෙන්නේ නම් අතේ හුලඟක් වදිනවා. ඒ කල්පනා කිරීමක් මන ආයතනේ. ඊළඟට අපි ආයතන පිරිසෙන් දකින නුවණ වෙනම අරන් තියෙනවානේ. මන ආයතනෙන් කරන දේවල් කියන්නේ මන ධම්ම මනෝ විඥාන. ධම්ම කියන්නේ මනසේ නිර්මාණ මිසක් බාහිර තියෙන සතර මහා ධාතුන් නෙවෙයි. ඔන්න ඕක දාපු ගමන් එහෙනම් මෙච්චර කල් අවිද්‍යාවෙන් කරපු සංකාරයක් මේ එළිය අතක් පැනෙවි. අවිද්‍යාවෙන් කරපු සංකාරයක් මේ එළිය හුලඟක් පැනෙවි. හරි හිතෙන් කියපු දෙන්නේ හිත දැනගෙන තියෙන ආයතන පිරිසිඳ දකිනකොට අන්න එහෙම නුවණක් එනවා. එතකොට මොකද වෙන්නේ? අත කියන එක මොකද්ද? ඒකේ සමුදය මොකද්ද? ඒකේ නිරෝධය මොකද්ද කියන දේ පේනවා. හුලඟ කියන එක මොකද්ද? ඒක හටගත්තේ කොහොමද? ආයතන මුලාවෙන්. ආයතන මුලාව යෙදුන්නේ නැත්නම් ඔක නිරෝධයිනේ, උපදින්න බෑනේ කියලා නිරෝධේ සාක්ෂාත් වෙනවා. ඕක හිතට පෙන්නන එක තමයි ලෝකෙන් එතෙර වෙන මාර්ගය කියලා නුවණකුත් එනවා. එතකොට ලෝකය කියන්නේ දුක, රූපය කියන්නේ දුක, දුක්ඛ සමුදයත් තේනවා විද්‍යාව ආයතන මුලාව. ආයතන මුලාව තියෙනකන් ලෝකෙ තියෙන, ආයතන මුලාව නැත්නම් ලෝකෙ උපදින්න බෑ. නැති වෙනා නෙමෙයි උපදින්න බෑ. ඒ නිරෝධය. එහෙනම් ඔක පෙන්නලා දීමම නේද මේ ලෝකෙන් එතර වෙන මාර්ගය? එතකොට ඒ චතුරාර්ය සත්‍ය නේද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං, අයං උච්චති සම්මා දිට්ඨි. එතකොට එහෙනම් මේ සම්මා දිට්ඨිය අනුව සමුදය බලන කෙනා වඩන්නේ ලෝකෙන් ඈතර වෙන මාර්ගය. සම්මා දිට්ඨිය නැතුව සමුදය බලන කෙනා අත හැදු නැහැටි හොයයි. තේමස්නහරට සතර මහා ධාතු. එයා ලෝකෙන් ඈතර වෙන්නේ නැහැ. සතර මහා ධාතු හරි අල්ල ගන්නවා. එතකොට අර මූලපරියාය සූත්‍රේ පඨවින් පඨවිතෝ මඤ්ඤති. කවුද? පුතග්ජනයා. රහතන් වහන්සේ. පඨවින් පඨවිතෝ නෑ මඤ්ඤති. ශේක පුද්ගලයා පඨවින් පඨවිතෝ මාමඤ්ඤති. මාමඤ්ඤති කියන්නේ මොකද්ද? සේක පුද්ගලයාට විතරයි ඒක කරන්න පුළුවන්. සේක පුද්ගලයා කියන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනා. පුතග්ජනයා නෙවෙයි, සම්මා දිට්ඨිය තියෙන කෙනා. එයාට නුවණ තියෙනවා. දුක්ඛේ ඥානං, නිරෝධේ ඥානං කියන දෙකෙන් පේනවා. මේක මට මෙහෙම හටගත්තට තියෙනවා කියලා හිතුණට එදී. අවිද්‍යාව නැති මනසට එහෙමද? රහතන් වහන්සේට එහෙමද? නෑ, අන්න නිරෝධ ඥානය. එහෙනම් එයාගේ උත්සාහයක් තියෙන අපේ පරණ පුරුද්දට, ලෝකෙට අහුණ පුරුද්දට ඕක පැනෙව්වට බාරගත්තට. රහතන් වහන්සේට ඔහොම වෙන්නේ නෑ. අවිද්‍යාව දුර්කල මනසට ඔහොම වෙන්නේ නෑ. එහෙනම් අන්න මිදීමේ උත්සාහය, ඕක පෙන්නලා දීම. මාමඤ්ඤත. ඒකෙන් ගැලවෙන්න උත්සාහයක් තියෙනවා. මාමඤ්ඤත. එතකොට ඒක එන්නේ සම්මා දිට්ඨිය මත මිසක් වෙන විදිහකට නෙවෙයි.
පොමිසුති එක තේරුම් කරලා තවත් අවුරුද්ද තව ටිකක් විතර කියන්න පුළුවන්. දැන් අතට වතුරක් කරනකොටත් ඒ විදිහට හිතෙනවා. එතකොට දැන් නානකොට එහෙම හිතන්න පුළුවන්. ඒක ඇටේ මොනවාරි ඇල්ලුවත් ඒ විදිහට හිතන්න පුළුවන්. ඒක තේරුම්
ඔව් ඔව් කමල. ඒ ඔන්නව ටික තේරුම් ගන්නත් කෙනාට තමයි සිහියෙන් විතරක් නෙමෙයි නුවණිනුත් ඉන්න පුළුවන්. සතියෙන් විතරක් නෙමෙයි සම්පජානෙනුත් ඉන්න පුළුවන්. එතට ආසාපි සම්පජානව සතිමා කියන ඒ සතර සතිපට්ඨානෙ වඩන්න පුළුවන්. හැබැයි ඒක දහමක් අහලා තේරුම්ගෙන තියෙන්නම ඕන. නැත්තම් ඔක් කරන්න බෑ. එකයි මේ සම්මා දිට්ඨිය නැත්තම් ඕක කරන්න බෑ. එතකොට අපේ වතුර ටිකක් ගෑවෙනකොටත් අප කියන්නේ අජ්ජත් රූපේ, වතුර කියන්නේ බහිත් රූපේ. හරි සරලයි. ඔය දෙකම ඉපදුනේ මොකක් හින්දාද? කාය ස්පර්ශෙන් දැනීමක් ආව, මන ආයතනෙන් කල්පනා කළා. මන ආයතන පැත්තෙන් බලනවා, අපි සමුදේ පෙන්නනවා. ඒ දැනීම කියන්නේ අපවත් වතුරවත් නෙමෙයිනේ. දැනීම. අපයි වතුරයි හිතේ කවුද? කල්පනා කිරීම තුල මන ආයතනෙ. ඒක මෙච්චර කල් අපේ ලෝකෙට අයිති පුරුද්ද උනේ මන ආයතනෙන් හදුවා කියලා දන්නේ. එළියේ තියෙන දේක් කරලා බාරගත්තා. මම ඔකට කියන්නේ වතුරේ බල්ලෙක් හදලා බාරගත්තා. දැන් අපි අපයි වතුරයි ගැන කතා කරනවා කියන්නේ අර වතුරේ බල්ලට බුරපුරා ඉන්නවා වගේ වැඩක්. අවිද්‍යාව මත සංකාරයක් හදලා ඒකට ඇලිලා ගැටිලා ඉතින් ජීවත් වෙනවා. ලෝකෙට අහු වුණා, දුකට අහු වුණා. ඒකට කියනවා දුකයි දුක්ඛ සමුදයයි කියලා. සමුදය ධම්මානුපස්සී වෙන කෙනාට වෙන වෙනස තමයි මේ සමුදේ තියෙන කන්තරණේ ඕවා ගැන කතා කරන්න පුළුවන්. ඔය සමුදේ යෙදුන් නැත්තම් ඔහොම දෙයක් උපදින්නේ නැහැ. නිරෝධයි. තතන්න අන්න නුවණ. නුවණ කියන්නේ දහමක් කහලා සත්‍ධර්ම ශ්‍රවණයක් කරලා එයාට නුවණක් තියෙනවා. ඔක බුදු කෙනෙකුට විතරයි පෙන්වලා දෙන්න පුළුවන් ওই ධර්මතාවය. වෙන කිසිම කෙනෙකුට කියා දෙන්න බැරි, හොයාගන්න බැරි ධර්මතාවයක්. මේක බුදු කෙනෙකුට විතරනේ මේක තේරුම් ගන්න පුළුවන්. අනේ බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධානුසාරී වෙන්න පුළුවන්.
මම ඒක කිව්වේ මේ අනික් කාටත් ඒක තේරුම් ගන්න. තව දෙයක් තියෙන දැන් ඇවිදිනකොට උනත් ඒක ඒ විදිහටම හිතන්න පුළුවන්. කකුල අඩියට පය ගෑවෙනකොට ඒ විදිහටම දැනෙනවා හිතන්න පුළුවන්. තව එකක් දැන් ඉඳගෙන භාවනා කරන්න කියලා ඉඳගෙන හරි ශරීරය දිහා බලා ඉන්නකොට ශරීරය දැනෙනවනේ මේ පොඩි 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 මූවමන්ට්ස් වගේ දැනෙනවනේ. ඒකයි ඒකත් හිතෙන්ම හදලා මේ අභව පෙන්වන එකක් නේ. එතකොට බාහිර ශරීරය දිහා සම්පූර්ණයෙන්ම බලන්න පුළුවන් මේක හදලා දුන්න දෙයක් නේද කියලා ඊට.
මේ අපි අර මේ රූපයේ සමුදේ බලනකොට හුඟක් වෙලාවට ඇත්තටම බලබල හිතේ දැන් සද්දයක් ආවනම් ඒක එක් ගැන මේ මඤ්ඤණා කරනවා එහෙම කියලා හිතන්න පුළුවන්. නමුත් මට හුඟක් වෙලා මෙච්චර කාලෙ තිබුණ නිකන් ආනාපානයේ අමුතුම ටිකක් අර අනික්ේ වැඩවලදී වෙනස් දෙයක් වගේ. හැබැයි දැන් ඔය අපි දැන් කතා කරපු උදාහරණ වලින් දැන් මුලඟ ඇඟේ වදින්නේ මොන පැත්තෙන්ද කියන එක, ඒ වගේ වතුර නානකොට මේ දැනීම එන්නේ කොතෙන්ද කොයි පැත්තෙන්ද කියන එකත් එක්ක ආනාපානය ලස්සනට සම්බන්ධ වෙනවා. මම හිතන්නේ ඒක මේ හරියට උදව් වෙයි මට නම්.
තව ටිකක් තව දෙයක් කියන්නම්. දැන් ඇවිදිනකොට හුස්ම ගන්නකොට හොඳට, එතකොට ඇවිදිනකොට ටිකක් සාමාන්‍යයෙන් වැඩි හයියෙන් හුස්ම ගැනෙනවා. ඒක දිහා බලා ඉන්න පුළුවන්. ඒකත් ඒ විදිහටම විදර්ශනා කරන්න පුළුවන් මේ හිතෙන් හදලා දෙනව නේද කියලා. අතවසින් ඉඳගෙන භාවනා කරන්න ඕනේ නෑ මේ ඔය ඔකට ඇවිදින ගමන් මේ ගෙදර වුණා හරි වැඩ කරන ගමන් නිකන් ඉන්නකොට හිතන ගමන් මේ ඒ ගැන විදර්ශනා කරන්න පුළුවන්. මේ ඇවිදිනකොට තමයි හොඳම වැඩේ. ඒකකොට හිත කොහෙද යන්නේත් නෑ, අරක දිහා බලාගෙන ඉන්න පුළුවන්. බලාගෙන ඉඳගෙන කල්පනා කරනවා මේක හිතෙන්නේ හදලා දෙන්නේ කියලා. ඒක ඔක කීප සැරයක් කරක් පස්සේ ආය හිතන්න ඕනේ නෑ, ටක් ගාලා එනවා ඒක. ඒක හුස්ම ගැන දිහා බලනකොටම හිතෙනවා මේක විතරක් හදලා දුන්නේ මේ මේවා කියලා. සංස්කාර ඔක්කොම කියලා ඒවා පටපට ගාලා එනවා. එහෙම කරන්න ඔක්කොට කියන්න තමයි නැළුවේ. රවි ඉන්නවද දන්නේ නැන්නේ?
ඉන්නා හරි හරි වැදගත් ප්‍රතෙන්ට තමයි එන්න ඕන. දැන් ඔන්න ඕක මේ කරන්නේ මොකද්ද කියලා Taman තේරුම් ගන්න ඕන. මේක කළොත් මාර්ගේ වැඩෙනවද නැද්ද කියලා Taman තේරුම් ගන්න ඕන. ඒ මොකද සම්මාදිට්ඨිය තව කෙනෙකුට දෙන්න බෑ. Taman තමයි සම්මාදිට්ඨිය ඇති කරගන්න. අපිට පුළුවන් මේ ධර්ම කියා දෙන්න විතරයි. සම්මාදිට්ඨිය ඇති කරගන්න අවශ්‍ය ටික කියා දෙන්න විතරයි. එතකොට ඒකට දීපු දේ තමයි ආසේවිතා භාවිතා බහුලීකත ඇසුරු කරන්න, නැවත නැවත මේවා ඇසුරු කරන්න, අහන්න. සද්ධර්මය නිතර නිතර අහන්න ඕන. නැත්නම් අපේ ලෝකෙට අයිති පුරුද්දටම වැටෙනවා. දැන් මේ ආනාපාන සතියේ ඕක බලන්න කලින් ওই බාහිර දේවල් වලට හොඳට මේක කරන්න කියන්නේ ඕකයි. මොකද එතනින් ටික ටික අපේ අර කෙලෙස් කැඩෙනවා. මෙච්චර කල් එළිය දෙයක් දැනගත්තා කියන තැන හොඳට කැඩෙන්න ඕන. ඇහෙන ශබ්දවලට මේ හිතෙන් රූප හදලා නිලියෙන් තිබ්බේ කියන එක හොඳට වැඩෙන්න ඕන. ඊට දැන් අපිට ඔය ඇඟේ වතුර ටිකක් වදින එක විදර්ශනය කරන්න ලේසි හුස්ම බලනවට වඩා. ඇඟේ හුලඟක් වදින එක බලන්න ලේසි හුස්ම බලනවට වඩා. දැන් අර ටික කරලා අවබෝධ වෙනකොට හුස්ම දිහා බලනකොට නිකම්ම ඇටහෙයි. මේ නහය හැපෙන හුළඟ කිව්වත් අපේ හැපෙන හුළඟ කිව්වත් මොකක්ද වෙනස? දෙකම අවිජ්ජාපච්චය සංකාරක ගොඩක් විතරයි. මෙච්චර කල් ලෝකෙට අයිති විදිහට බැලුවට දැන් අපි සමුදයයි නිරෝධයයි බැලුවේ නෑනේ. සමුදය බැලුවේ නැත්තම් කොහොමද පටිච්චසමුප්පාදයක් අවබෝධ වෙන්නේ? ඵලය දිහා විතරක් බලාගෙන හිටියට පටිච්චසමුප්පාදයක් දකින්න බෑ. පටිච්චසමුප්පාදය දැක්ක නැත්නම් ධර්මය දැක්ක වෙන්නේ නෑ. එතකොට පේනවා මෙච්චර කල් කරපු අර ලෝකෙට අයිති පූර්ව ප්‍රතිපදාවක් වඩ වඩා හිටියා මිතක් ආර්ය ප්‍රතිපදාව ගැන තේරුමක්වත් නැහැ. දැන් මෙන්න මේ විදිහට බලනකොට කායි කිසිම ඔකේ සැකයක් එන්න විදිහක් නැහැ. මාර්ගය මේකද නැද්ද කියලා සක්කාය දිට්ඨියක් කැඩෙයිද නැද්ද කියලා කතාවක් එන්නේත් නැහැ. මොකද සක්කාය දිට්ඨිය පිහිටන්න බැරි වෙනවා. රූපය ඇසුරු කළොත් මම වෙමි, ඇසුරු නොකරගෙන නෙවෙයි කියලා කිව්වේ ඇයි කියන එක ධර්මතාවයේ පේනවා. අපි මෙච්චරක රූපයක් අසුරු කර කර ඕකම නෙමෙයි මගේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙවෙයි කිය කියා ඉන්න හැදුවා මිසක් බුදුහාමුදුරෝ පෙන්නපු මේ සතර සතිපට්ඨානේ පටන් අරගෙනවත් නැහැනේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා නුවණක් එනවා ඒතොර දහමට ගලපලා බලන්නයි හැමතිස්සෙම කියන්නේ මේ පිට කවුරු කිව්වත් මොනවා කළා දහමට ගැලපුවේ නැත්තම් අපි ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනේ ගන්නෙ නැහැ මේක මේ වඩන අයට බොහොම පැහැදිලියි දැන් ඔයක අය කමල් බොහොම හොඳයි ඒක ප්‍රායෝගික කරන හින්දා කමල්ට ඒක ඕන අරමුණකට දාන හැටි පේනවා ඒත් ඒක හැමෝටම එන්න ගන්න පුළුවන් ඕක මොකද මේ ලෝකෙට ඇවිත් ඕනම අරමුණක් විදර්ශනා අරමුණක් වෙනවා එතන චතුරාර්ය සත්‍ය තියෙනවා ඇයි ලෝකෙට අහු වුණා නම් රූප උපාදානයි ඒකට තමයි දුක කිව්වේ තරේක සමුදය බලන්න දුක්ඛ සමුදය සමුදය බලන කෙනාට Nirodhe සාක්ෂාත් වෙනවා Nirodhe බලා ඉන්නා නෙමෙයි Nirodhe සාක්ෂාත් වෙනවා ඇයි මේ ඇති කල්ලි මේ වෙයි මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවය දකින්නේ අවබෝධ වෙන්නේ තත්න්නේ පටිච්ච සමුප්පන්න ස්වභාවය මේ හැම දෙයක්ම සංකතයි පටිච්ච සමුප්පන්නයි කියන බව නුවණින් දකින්න වැඩපිළිවෙලක් තමයි මේ බුදුහාමුදුරෝ දීලා තියෙන්නේ. ඒක නිකන් නෙවෙයි. සමුදය ධම්මානුපස්සී වෙන්න කියන්නේ. ඒක රූපෙට විතරක් නෙමෙයි, සතර සතිපට්ඨානෙම ඔච්චරයි. කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා හතරම පටන් ගන්නෙ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ නුවණක් ඇයි අපි මෙච්චර කල් කරලා නැත්තේත් ඕකමයි. ඒක කරලා බලන්න ටික. තතර කලින් දැකපු නැති දහමක් නේද බුදු කෙනෙක් පැහැදිලි කළේ කියන එක තේරුම් යයි පුබ්බේ අනනසුතේසු ධම්මේසු. මෙච්චර කල් කරලා තියෙන්නේ අපි දන්න දේම අනිත් පැත්තට කරකෝ කරකෝ ඉඳලා. බුදු කෙනෙක් දේශනා කරන පෙරණැසු විරු ධර්මතාවය දකින්න උත්සාහ කරලා නැහැ. එතනයි ශ්‍රද්ධාව එන්නේ. හරි ශ්‍රද්ධානුසාරි භාවය වෙන කිසිම විදිහකට එන්න විදියක් නැහැ. තේකේ සම්මා දිට්ඨියත් එක්ක එන දෙයක්. දහම අහලා නුවණින් දැකීම තුල එන එකක්.
මටත් ගියසතියේ යම් කිසි එක්ස්පීරියන්ස් එකක් ලැබුණා. ඒ කියන්නේ මට කායානුපස්සනාවේ කියන එක 0 කොහොමවත් මහන්සි ගත්තට මට මේ දැනීම කියන එකත් එක්ක වැඩ කරන්න බෑ. ඊට පස්සේදී දිලි මට හොඳ ටිප්පටක් දුන්නා මේ අතින් මේ අනනකොට එතන තියෙන අතට දෙන දැනීම හොඳට බලන්න කියලා. ඊට පස්සේදී මම මේක විස්තර සයිකල් කරනවා හරි ලස්සනට. මම හයිට් එකක් ගියා කන්දක් උඩට. ඒ කියන්නේ ඇය තුනක් විතර අපි නැගගෙන යනවා. ඉතින් ගස් මුල් තියෙනවා, ගල් තියෙනවා, කොළ වැටිලා ඕත මිස. ඉතින් මම යන ගමන් මම බලනවා වම්ම දකුණ කියලා මේ සිත එකතු කරගන්න බල බල යනවා. ඊගාවට පළවෙනි පැය භාගෙම කිසිම චාරයක් නැහැ. ඊට පස්සේදී තව ටිකක් වෙලා යනකොට ඔන්න මට පුළුවන් දැනෙනවා. එතකොට මම බලනවා දැන් ගල් වල දැනෙන එකයි කොළ වලින් දැනෙන එකයි එක එක විදිහට කියලා දැන් මට කන්සන්ට්‍රේෂන් එකක් තරමක් දුරට තියෙනවා මේ සිතේ තියෙන බව මේ එක එක විදිය දැනීම. හරි ඔකෙත් මුත්ත දැනීම මුත්ත කීතිය යනවා. තව පැය පහක් විතර යනකොට මට හිතෙනවා මුඛන්ත දැනෙන්නේ මේකේ තේරුම මොකද්ද මම ගන්නෙ මොකද්ද කියලා බලනකොට ඉතින් දැනෙනවා කියන්නේ පටවිනේ ඔය තදගතියක් නේ මට දැනෙන්නේ කියලා එකතරේටම ඔළුවට ආවා. එතකොට ඔය තදගතියක් දැනෙනවා කියලා ඒක දිහා බලනකොට මට පේනවා හරි මේ තදගතියේ කියන්නේ දෙයක් නෙමෙයි. තදගතියේ කියලා පටවිය කියලා අපි කිව්වට මෙතන තියෙන ස්වභාවය ස්වභාවයක් විතරයි කියලා හිතනකොට එක සැරේටම නුවණක් දෙනවා මේක අලිමයි කිසි දෙයක් නෙමෙයි මේක ස්වභාවයක් මේක සංඥාවක් නෙවෙයි මේක තමයි තියෙන දෙයක් නෙවෙයි මේ හදාගත්ත දෙයක් නේ චක්කෝන් අසති අර ඒ විදියට එක එක විදියට මේ පංච උපාදාන ස්කන්ධ ඇති කරගන්නවා නේද කියලා මට මේ හරි සන්තෝෂයක් ආවා ඒකත් එක්ක මගේ මට ඊට වඩා ඒක ගැන තවත් සිහිය පිහිටවන්න අමාරු නෑ මට හරි සන්තෝෂයි ඊට පස්සේදි මට පුළුවන් දැන් කෑම කනකොටත් මම විකනකොට මට තේරෙනවා ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කියලා විකනකොටත් මම හිතනවා හරි ඔතන තියෙන්නේ තද ගතිය අර එහෙම දැන් කරන දෙයි කඩගතියේ එනවා මේ කඩගතියේ කියන එක දෙයක් නෙමෙයි ස්වභාවයක් කිව්වට ඕක සංඥාව හා සමානයි ස්වභාවයක් කියන එකත් මේ අපි මේ මායාව පස්සේ නේද අර ඒ වගේ මහ ගොඩක් ඔළුවට එනවා උපිරුවන් සරණයි
හොඳයි අන්න දැන් ටික ටික මාර්ගයට වැටෙනවා කියලා පේනවා ඇති. එතකොට ඒ ස්වභාවයක් කියන්නේ දැනෙන ගතියක්. ඒ දැනෙන ගති ගොඩකට නේද අපි ওই පොළව, ගල, කකුල හැපෙනවා අරවා මේවා විස්තර දාලා තියෙන්නේ. ඒ විස්තර ටික දැනීමට අයිතිද හිතෙන් හිතපුවද?
විතක් කරන්න ගියාම එතන කෙලින්ම පේනවා පංච උපාදාන සම්බන්ධ කොටකටනේ මේ හදාගෙන කරන එකක් බව පැහැදිලිවම පැහැෙනවා දැන්
අප්පා කෑ ගහන්න යතන ඉඳලා දෙනවා ගුරු එතකොට ඒ අන්න දැන් සංස්කාර ටික පේනවා අවිද්‍යාවෙන් කරපු සංස්කාර දැනීමට අයිති නැති ඔක්කොම අවිද්‍යාවෙන් කරපු සංස්කාර අපි හිතෙන් හදලා එකතු කරපුවා දැනීමට අයිති නෑ ඒක. ඒක දැනීම විතරක් වුණා නම් අර සංස්කාර ටික උතෙන්ට එකතු කරන්නේ නෑනේ. මේ ගලක්, මේ කකුල ගලේ හැපුණා. කකුල පොළවේ තියෙනවා. සංස්කාර ගොඩක් කියලා පේනවා. දැනීම කියන්නේ දැනීමක් විතරයි. ටික ටික අවබෝධ වෙයි මේ මුතේ මුතමත්タン කිව්වේ මොකද්ද බුදුහාමුදුරුවෝ? අපේ අවිද්‍යාවෙන් එකතු කරන ටික දැම්මොත් ඒක මුතේ මුතමත්タン වෙනවද? වෙන්න බෑ. අපි මෙච්චර කල් දැනුණා විතරයි කිව්වට කකුල පොළවේ වදිනවා දැනුණා කියලා සංස්කාර ගොඩක් කරලා ඉවරයි. දැනීම කියන එක අඳුරගෙනවත් නැහැ. ඒතර දැන් තදගතියක් දැනුණා. තදගතිය තිබුණේ පොළවේද කකුලේද? මෙච්චර කල් හිතේ ওই දෙකේ තමයි තිබුණේ කියලා. දැන් තදගතිය තිබිලා තියෙන්නේ කොහෙද? ගල කිව්වද මං තදයි කියලා. කකුල කිව්වද මං තදයි කියලා. ගල කිව්වද මං තදයි කියලා. නැත්තම් අපේ හිත කිව්වද තදගතිය දැනුණා කියලා.
ආ හිත කියනවානේ මමත් ඒක ඒ වෙලාවේ හිතුවා මේ තදගතිය කියලා හිතෙන්නේ මට කොහෙන්ද මේක එන්නේ? කකුලේ තියනවද? අර ඒ වගේ ප්‍රශ්න විතක්ක ගොඩක් එනවා. ඒ වෙලාවට ඒක පැහැදිලි කියන්නේ යනකොට එතකොට මේක මේ දැනීමට කියන්නත් බෑ. එතකොට අන්තිමටම වැටහෙනවා මේ මොහොතෙම තමයි මේ මොහොත ඒ දැනීමක් ආව ඒක ගියා. ඒක එතන නිකන් අර මොහොතකට පෙනී යන එක නිකන් මේ ටනල් විෂන් වගේ එකක් ආවේ. මෙතන කිසි දෙයක් නැහැ කියන වගේ ස්වභාවයක් විතර නේද මොන මුලාවක්ද කියන වගේ අදහසක් තමයි අර ක්ෂණයේ ඇතිුනේ.
තවි එතනදී මේ තව ටිකක් සංඥාන්නේ කියන තැන එක එන්න ඕන නේද? උත තාමද සතිය නේද තියෙන්නේ කියලා මම අහනවා. අර ස්වභාවයක් කියලා දැනගත්තා වුණත් එතන තාමත් සතිය සම්පජන්‍යාව නැහැ නේද? මම කියනවා හරියද නැහැ මේ කියලා සර්ණයි.
නෑ ඒක ක්‍රමක්‍රමයෙන් එන එකක්. කරන්න ඕන ඕක. ඒවා අවබෝධය දැන් අර මොහොදු එරළ ඉඳන් ටිකෙන් ටිකනේ ගැඹුරට යන්නේ. දැන් හරි මාර්ගය හරි කියන එක තේරුම් ගන්න ඕන. මාර්ගය කියන්නේ දැන් ඔය සමුදය පෙන්නනවා. සංස්කාර ගොඩක් නෙමෙයි. සංස්කාරවල සමුදය අවිද්‍යාව කියලා පේනවා, ආයතන මුලාව කියලා පේනවා. දැන් ඉස්සෙල්ල මූලික මට්ටම තමයි ওই පටවිය එළියේ තියෙනවා මේව නැති වුණාට. ඊළඟ පියවර තමයි පටවියක් දැනගෙන තියෙන හිතෙන්. හිතෙන් දැනගත්තු ස්වභාවයක් එළියෙන් තිද්ද අපේ මෝඩකමට නේ. පටවෙන් පටවිතෝ මඤ්ඤති විලානි. එතකොට න මඤ්ඤති ගැන නුවණ එනවා. තාම එතනට නිරෝධ වුණා නෙමෙයි. නිරෝධය ගැන පැහැදිලි නුවණක් එනවා. නිරෝධේ ඥානං කියන එක. එතකොට ඒ Nirodhe ඥානං ආවොත් තමයි ඇත්තටම දුක්ඛේ ඥානං ආවා කියන්නේ. සමුදය ඥානං ආවා කියන්නේ. මොකද එක නුවණක් ආවොත් පරම එතන එනවා කියලා බුද්ධ දේශනාව තියෙන එක. අපිට දුක්ඛේ ඥානං එන්න බෑ Nirodhe ඥානං නැත්තම්. සමුදය ඥානං නැත්තම්. මේ හතර එකට සිද්ධ වෙන දෙයක්. මොකද එකකට එකක් සම්බන්ධයි මේ පටිච්ච සමුප්පන්න කියන එකේ තියෙන කරුණු හතරක්. මේ ඇතිකල්හි මේ වේ මෙය නැත්තම් මෙහෙම වෙන්න බෑ කියන ධර්මතාවය. එතකොට මේ දහමට කොච්චර ගැලපෙනවද? අපි මේ නිකන් වචන ගොඩක් පාඩම් කරනවා නෙවෙයි. එක ප්‍රායෝගිකව දකින්න අත්විඳින්න පුළුවන් දෙයක්. එතකොට ඒකේ යෙදෙනකොට ඔය එක එක මොහොතේ ටිකෙන් ටික මේක පේන්න ගන්න. තර්ක කර කර හිටියට හරියන්නේ දැන් පේනවනේ ඔය කරනකොට උන්ට එකපාරට මේක අර වෙනද දැක්කේ නැති විදිහට නිකන් දැක්මක්. ඒ කියන්නේ පුදුමාකාර විදිහට ඒක දකින්න පුළුවන් වෙනවා. එතකොට ඒකයි මේවා මේ අතක්කා වචරයි. තර්ක කර කර හිටියටම බෑ. මොකද තර්කේ හැම තිස්සෙම අපහු දුවනවා, අපිව ගෙනියනවා අර ලෝකෙට අයිති පැත්තට. මේක යෙදීම තුලමයි මේ අවබෝධය ගන්න පුළුවන්. එතකොට යෙදීම පැහැදිලි කරගන්න තමයි අපි මේ ධර්ම සාකච්ඡා තියන්නේ. අපි කරන දේ කොච්චර දහමට එකඟද? මේක බුද්ධ දේශනාවද? නැත්තම් තව කාගේ හරි මතයක්ද? කියන තැනින් අපි හැමතිස්සෙම ගලප ගලප බලන්න වෙනවා. ඒතර මේක මං කියන හින්දවත් තව කවුරු හරි කියන හින්දවත් නෙමෙයි, මේ දේශනාවට මේක ගලපෙනවා. එහෙනම් කරලා බලන්න. කියන පැත්තෙන් යන්න ඕන. ඒක තේරුම් ගන්න බැයි නම් මේ සාකච්ඡා වලින් දන්න කෙනෙක්ගෙන් තව තව පැහැදිලි කර ගන්න ඕන. ඉතින් අපි දක්ෂ වෙන්න ඕන මේ කියා දීපු එක ලෝකෝ තර දහමද? බුදු කෙනෙක් දේශනා කරන්න ඇත්තේ මේකද කියන තැනට ගලප ගලපම හොයන්න වෙනවා. පැහැදිලි යති නේද?
පොඩි ප්‍රශ්නයක් අහන්න අවශ්‍යද?
ඔව් අහන්න.
මූලපරයය දිනනවා මෙහෙම යන්නේ. පටවින් පටිවිතෝ සංජානාති. එස්කින පටවිතින් පටවිතෝ සංඥාත්වා පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති. ඉස්සෙල්ලා පටවිය සංඥා වශයෙන් දැනගන්න. ඊට පස්සේ මඤ්ඤනා කරනවා. දැන් ඔය කටුකුණි ආරණද ස්වාමීන් වහන්සේ පහදන්නේ ඒ පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති ඔය විපක්ති පදනේ. එතකොට අර සංඥාවෙන් දැන ගැනීම නෙමෙයි හානිය. එතන ඉඳන් අර භාෂාවේ මම කියන එකෙන් කුඤ්ඤයෙන් පටන් අරගෙන හදාගත්ත වචන වලින් මේ පෘථිවිය ගැන මඤ්ඤණා කිරීම තමයි හානිය. දැන ගැනීම නෙමෙයි.
ඔව්. මේක හරියට හරි. හැබැයි අපි දැන ගැනීම කියනකොට මඤ්ඤණා වෙලාද කියන තැන අඳුර ගන්න ඕන. අපි දැන් පටවිය කියනකොට ඔය එළියේ තියෙන ස්වභාවයක් කියන එක සංඥා මාත්‍රයේද නැත්නම් අර ඔක්කොටම අහු වෙලාද කියන තැනයි මේ තේරුම් ගන්න අපහසු තැන. එතකොට පටවි අපි ඔය සංඥා මාත්‍රය කියමුකෝ. ඒකනොත් එහාට යන්න තියෙනවා. හැබැයි මූලික සංඥාවක් දැන් හිතන්නකෝ, කකුල පොළවේ ගැටෙනකොට මොනවා හරි සංඥා මාත්‍රයක් එනවනේ. එතකොට ඒ සංඥා මාත්‍රය අන්න එතෙන්ට අවධානය යොමු කරන්න. ඒ මොකක් හරි දැනීම කියන එක මුලින් මේක මේ ක්‍රමක්‍රමයෙන් එන්න ඕන. ඉස්සෙල්ලා මේ කකුලද පොළවද කියන දැනින් පටන් අරන් බලාගෙන ඇවිල්ලා මේ මහ ගැඹුරු තැනක් කියන්නේ. අපි එනවා පටවිය කියන තැනට. එතකොට මේ පටවිය අජත්ත බහිද්ද පටවිය කියන තැනට එනවා. දැන් ඒ පටවිය කියන එක දැනීමද? සංඥාවද පටවිය කියන්නේ? නැත්තම් ඕක අර බාහිර දෙයක් කියනකොට නේද අර කියපු වචන ටික ওই ලෝකෙට ආйти වචන ටිකනේ ওই තියෙන්නේ භාෂාවක තියෙන ඒ ටික දාන්න පුළුවන්. ඕක දෙයක් බවට පත් කිරීම තුළ දෙයක් කියන්නේ දැනීම නෙමෙයි. දෙයක් ලෝකයක් හැදුවද එකමයි රූපය කියන්නේ. අජත්ත කරන්නත් පුළුවන් බහිද්ද කරන්නත් පුළුවන් රූපය හැදුවට පස්සේ. දැන් අන්න එතන ඔන්න හොඳට නුවණින් බලන්න ඕන මඤ්ඤණා උනාද නැද්ද? දැනීමෙන් එහාට ගියාද නැද්ද කියන තැන. එතන හොඳට බලන්න.
දැන් එතන ආත ගිය අවස්ථාව පිළිනාද පස්සේ එන දේවයේ දේවතෝ සංඛත. සම දේවයේ දේවතෝ සංඛා. දෙවියන් එම වචින් සංඥාවක් තමයි සංඥාත්.
සුදේශ්
වාක්‍යෙක මූල පරිසූත්‍රයෙන් පස්ස පල්ලෙහාට ගියාම දැන් පටිවිං කියන්නේ බොහොම බේසික් වශයෙන් මෙතන තියෙනවා දේවේ දේවතෝ සංජානා දේවේ දේවතෝ සංඥාත්වා දේවේ මඤ්ඤි දේවේසු මඤ්ඤි දේවතෝ මඤ්ඤති දේවේ මේති මඤ්ඤති. එතකොට දෙවියන් සංඥාත්මක වශයෙන් දැනගන්න දැනගෙන දෙවියන්ගේ දෙවියන් කෙරෙහි දෙවියන්ගෙන් වශයෙන් මඤ්ඤනා. එතකොට දෙවියන් සංඥාත්මක වශයෙන් දැනගැනීම නෙමෙයි හානිය. අර ආපවර විභක්ති පදවලට ගිහින් මමත්වයෙන් ඉඳලා මඤ්ඤනා කිරීම තමයි හානිය. එහෙම දෙයක පහදන්
දෙන්න. ඔව් ඕක දැන් අපිට මූල පරියාය සූත්‍රයේ ඔක එක පැත්තකින් මුළු සූත්‍රෙම ගන්න ඕන. දැන් සුදේශාහන හිටි හොඳයි එක තැනකින් නවතින්න නැතුව. එතකොට ඕක තේරුම් ගන්න අර මූලික ධාතු ස්වභාවයේ ඉඳලා ලෝක ටික කොහොම කියනවා මේ තුන් ලෝකෙම අහු වෙන්න. කාම ලෝක රූප අරූප. එතනින් නවතින්නෙත් නෑ. ඒක අන්තිම එක මතක තියාගන්න නිවන ගැනත් ඔය විදිහටම කියනවා. නිවන විදිහට මඤ්ඤණා කරනවායි කියනවා. තොරක තේරුම් ගන්න උතන හොඳට මේ කම්පයා කරලා පෙන්නනවා. කෘතඥ මනස කොහමද? ශ්‍රේක පුද්ගලයාගේ මනස කොහමද? රහතන් වහන්සේගේ මනස කොහමද කියන එක. එතකොට අර පුතඥයාගේ රහතන් වහන්සේගේ ස්වභාවය ගැන අවබෝධය එන්නේ දුකයි නිරෝධයයි ගැන දැක්ම තුල දුක්ඛේ ඥාන නිරෝධේ ඥාන ඒ දැක්ම එන්නේ කාටද සේක පුද්ගලයාට හැබැයි සේක පුද්ගලයා ඔය කියපු හැම සිද්ධියම ජීවත් වෙන්නේ පෘථග්ජන මනස වගේ මොකද එයාගේ පරණ පුරුද්දට මඤ්ඤණා වෙනවා ඒ වුණාට එයාට පෘථග්ජනයට වඩා වැඩිපුර දෙයක් තියෙනවා අර නිරෝධී ඥානං කියන එක සම්මා දිට්ඨිය තුළ ඒක යෙදෙන නිසා මට මෙහෙම වුණාට රහතන් වහන්සේට මෙහෙම වෙන්නේ නැහෙනි නැත්තම් විද්‍යාව දුරුකල මනසට මෙහෙම වෙන්න බෑනි කියන නුවණ හැම තිස්සෙම යසීය පීඨන වේලාවට යෙදෙනවා ඒ තමයි සතියයි සම්පජඤ්ඤයයි කියන දෙකේ වැදගත්කම. ඒ යෙදීම තුල මෙහෙම මඤ්ඤණා වුණාට අවිද්‍යාව දුරුවන මනසට මෙහෙම මඤ්ඤණා වෙන්න බෑනේ කියලා දැකීමේ හැකියාව තියෙනවා. ඒ තුල තමයි යා මාමඤ්ඤති වෙන්න ඒ උත්සාහේ යෙදෙන්නේ. එතන ඔක තේරුම් ගන්න දැන් මූලික සංඥා මාත්‍රයක් තිබුණට අපි හිතමු ඒක දැන් පෙනීම මාත්‍රය නැත්නම් ඇසීම මාත්‍රය දැනීම මාත්‍රය දැනගැනීම මාත්‍රය දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ස්වභාවය ඒ ස්වභාවය තුල කිසිම මඤ්ඤණාවකට යන්න බෑ එතන අඳුර ගන්න ඕන එතකොට මඤ්ඤණාව කියන්නේ මොකක්ද දැන් දිට්ඨ කියන එකට වඩා මොනවා හරි එකතු කළා නම් මඤ්ඤණා වෙලා ලෝකෙට අහු වෙලා ඒ අහු වෙන ලෝකෙ තමයි එතන පඨවියේ ඉඳන් ওই දිවි ලෝක බ්‍රහ්ම ලෝක කොහොම ගිහිල්ලා නිවන දක්වාම එන්නේ මඤ්ඤණා වෙන ස්වභාව ටික තත් රහතන් වහන්සේගේ මනස අවිද්‍යාව දුරුවන මනස කියන්නේ අපරියාපන්නයි මේ එකකටවත් පැමිණෙන්නේ නැහැ. ඉතින් එතන මාර්ගයේ වඩන මට්ටමේදී අපිට තියෙන්නේ දුක්ඛේ ඥානං නිරෝධේ ඥානං. දෙක අතරේ තියෙන සමුදයයි මාර්ගයයි. ඒතර මේ බුදු කෙනෙක් දේශනා කරන්නේ දුකයි නිරෝධයයි. ඒතර ඒව දැකීම තුළ අර හතරම තියෙනවා. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම වුණොත් මේ උනේ මෙහෙමයි කියන නුවණ. ඒ නුවණ තුළ තියෙනවා ඒ කියන්නේ ඉමස්මින් සති ඉදං ඒ දප්පච්චේත ධර්මතාවයි. මේ තකල්ලි මේවි. තත ඔය කියපු වචන ඔය භාෂාවේ යෙදෙන වචන හැම එකම මඤ්ඤණා ගොඩක්. තව ඉදිරියට ලෝකයට අයිති ලෝකයා කතා කරන ස්වභාවයන් ටික ඔය. කියන්නේ ලෝකෙට අහුවීම. ලෝකේ කියනකොට මතක තියාගන්න අපිට ලෝකේ විතරක් නෙමෙයි මේ කාම භූමියේ ස්වභාවය විතරක් නෙමෙයි. රූප භූමිය, අරූප භූමිය කියන තුන් භූමියම අයිති. ඒ රහතන් වහන්සේගේ මනස අපි ගන්න ඕන අවිද්‍යාව නොයදෙන මනස තුන් භූමියටම අයිති නෑ. අපරියාපන්නයි. එතනින් ඔය මඤ්ඤණාව ගැන අවබෝධයක් ගන්න වෙනවා. දැන් මේ අවබෝධය මතක තියාගන්න ඔය අපි තර්කෙන් ගන්න හදන එක දැනුමක් විතරයි. ඕක ප්‍රත්‍යක්ෂ කරගන්න දීපු මාර්ගයේ වැඩිම තුල බුදුහාමුදුරුවෝ පෙන්නපු මාර්ගේ. අපිට ඕන මාර්ගෙ නෙවෙයි. ඒක තමයි නොනෑ යම් කිසි ස්වභාවය කියන එක අහු වෙනවා අර කායද වේදනාද චිත්තද ධම්මද කියන හතරෙන් මොකකට හරි අහු වෙනවා ඒ සේරම මඤ්ඤණාතික පිට එහෙම දෙයක් කියලා අඳුරගත්තොත් එයාට කරන්න වැඩක් තියෙනවා මොකක්ද ඒක තමයි මේ සතිපට්ඨානෙ පෙන්නන්නේ සමුදය ධම්මානුපස්සී වාකාස්මින් විහෙරති කියලා. එතකොට අන්න ඒක පෙන්නන කෙනාට, ඒක වඩන කෙනාට ඉතුරු ටික සිද්ධ වෙන්න ඕන දහමට අනුව. එතකොට අපි මේක මේකක්ද මේක නැද්ද කියලා තර්ක කළාට අපි තර්ක කරන්න හදන්නේ ලෝකෙට අයිති දේවල් වලින්. එතකොට අපිට ඇත්ත අහුවෙන්නේ නැහැ. ඇත්ත දකින්න බුදුහාමුදුරුවෝ පෙන්නපු විදි ටිකක් තියෙනවානේ. සමුදේ බලන්න කියනවා. ඒ සමුදේ ලෝකේ ලෝක සමුදේ නිරෝධේ මාර්ගයේ තමන් තුලින් බලන්න කියනවා. ඒවා අපිට වෙනස් කරන්න බෑ. ඒවා ඒ කියන්නේ බුද්ධ දේශනා හරියට බැලුවොත්. ඉතින් අපි අන්න ඒ විදිහට බලනකොට මේකේ අවබෝධ වෙන දෙයක් තියෙනවා. ඒක සමහර විට අර තර්කෙන් අල්ලන්න අමාරුයි නේ මේ කියන්නේ තර්ක කරන්න එපා කියන එක නෙවෙයි. හැබැයි අපි ඒකේ සීමාවත් අඳුර ගන්න ඕන. ඒ නිසා තමයි මම කිව්වේ මේ ආයතන එක එක අපි පොඩ්ඩක් බලන්න පුරුදු වෙනකොට. ඒකේ ප්ලේස්ම එකෙන් තමයි මම පටන් ගන්න කියන්නේ. ඇහෙන සද්දවලට රූප එකතු කරන එක, ලෝකෙට අයිති රූප එකතු කරන එක ඇසීමට අයිතිද නැත්නම් මඤ්ඤණා ගොඩක් එකට තේනවා. අන්න මම යම් මට්ටමක මඤ්ඤණා ටික අඳුර ගන්න පුළුවන්. ඒ ටිකෙන් අතහැරෙනවා. එහෙම එහෙම පියවරෙන් පියවර මේක යන්න ඕනේ. දැන් අපි මුලින්ම හිත අල්ලන්න ගියාට ඕක අල්ලන්න බෑ. අපේ කියන්නේ අපේ මනස සූදානම් නෑ ඒක ග්‍රහණය කරන්න. ඒ මට්ටමට ටික ටික වඩන්න වෙනවා. ඒ වගේ පැත්තකින් තමයි මට නම් ඔක ටිකක් හරි මේ පැහැදිලි කරන්න බැරි වුණත් නිකන් අදහසක් ගන්න යන්න පුළුවන් පැත්ත කියලා හිතන්නේ. මම දන්නේ පැහැදිලිද කියලා.
සමාවෙන්න. ඒකම තමයි මට දැන් අර කකුල ගලේ හැපුණා කියන එක. දැන් කකුල සංඥා වශයෙන් අරගෙන කකුල මගේ කකුලෙන් කකුලෙහි අන්න ඒව තමයි මඤ්ඤණා ටික. සංඥා වශයෙන් ගැනීම නෙවෙයි මේ කකුල කියන එක.
දැන් මේ කකුල ඔබතුමා කියන්න හදන්නේ කකුල කියන එක මඤ්ඤණාවක් නෙවෙයි. ඒ සංඥාවක් විතරයි.
ගැනීම මඤ්ඤණාව නෙවෙයි. මේ මගේ කකුල, මේ කකුලෙන්, ගලෙන්, ගලෙහි ඒ වගේ කරන එක තමයි මඤ්ඤණාව. එතනින් එහාට යනවා. ඒකත් හඳුනා ගැනීමෙන් එහාට යනවා.
ඔව්. දැන් මේ මෙතන මෙහෙම දාලා බලන්නකෝ. දැන් ඒ හන්දේ එහෙම තමයි එන්න ඕන. දැන් අපි කකුල හරි ගල කියන එක හරි මඤ්ඤණාවක් නෙමෙයි. ඒක සංඥා මට්ටමක් කියමුකෝ. හැබැයි ඒ සංඥාවට එනකොට නිකන් බලන්න අජත්ත බහිද්ද දෙකට බෙදිලාද නැද්ද? ඒ සංඥා මට්ටම. අපි එතනින් එහාට ගියේ නැහැ කියමුකෝ. කකුල කියන සංඥාවයි ගල කියන සංඥාවයි සංඥා මට්ටම කියමුකෝ. ඔබතුමාම අනිත් පැත්තට අහන්න. දැන් අජත්ත බහිද්ද බෙදිලාද නැද්ද? පිළිගන්න වෙනව නේද බෙදිලා කියලා? හැබැයි ඒක ගැටලුවක් නෑ. මොකද උත්තරාඹුර එතෙන්ටත් දීලා තියෙනවා මාර්ගේ. එමන් ජීසුත් එහෙම තියෙන්නේ. අජත්ත ඒකාන්තය බහිද්ද ඒකාන්තය මෙත තියෙන්නේ මොකද්ද? විඥානි. තත්ත දෙක දකින්න මෙත තේරෙන්න එපා. මජ්ජේ මන්ත්‍රා නලිප්පති. ඒ දහමට ගලප ගලප බලද්දී ඔය පේනවා. එතකොට අරක සංඥාවද මඤ්ඤණාවක්ද කියන එක අඳුරගන්න පුළුවන් වෙයි. හැබැයි ඔය කියන කතාවේ අත්‍යත් තියෙනවා. සංඥාවක් කියනකොට අනිත් පැත්තෙන් හොයන්නකෝ. සංඥාව කියන්නේ කොයිද සංඥාය තියෙන්නේ? සංඥාව එළියේ දෙයක්ද හිතේ දෙයක්ද? තත්පේ හිතේ දෙයක් කියලා. කල දන්නේ නැහැ මට කල කිව්වා කියලා. කකුල දන්නේ නැහැ මට කකුල කිව්වා කියලා. මේක අපේ හිතෙන් යුතු දෙයක්. මට සංඥා කියන්නේ තව පැත්තකින් බැලුවොත් චෛතසිකයක් විතරයි. නාම ධර්මයක් විතරයි. එහෙනම් සංඥාව අපිට රජ්‍යත්ව බහිත් කරන්න පුළුවන්ද? ඒ වෙනකොට ඒක මඤ්ඤණා වුණා නෙවෙයි. එතනයි මං කියුවේ මේක අර වචනෙන් කියන තේරුමට තේරුමෙන් එහාට යන පැත්තක් තියෙනවා. මේක විදර්ශනය තුලයි එන්නේ. ඔය කියන වචන වලින් කියන අදහස හරි. හැබැයි ඔක කියද්දී අපි මේ අර්ථය මොන විදිහටද දාලා තියෙන්නේ? සංඥාව විතරයි කියුවට අජත්ත බහිද්ද බෙදිලා නම් මතක තියාගන්න ලෝකෙට අහුවෙලා. සක්කාය දිට්ඨිය එහෙමම තියෙනවා කියන තැන. අපි එක සූත්‍රයක් තේරුම් ගන්න දැන් අනිත් දේශනාවලටත් ගැලපෙන්න ඕන මේ. මජ්ජේ සූත්‍රයේ කියපු අනිත් ආකාර ටික ගත්තත් ඔය ටික ඔය විදිහටම ගන්න පුළුවන්. මම ඔය එකක් විතරයි ගත්තේ. එතකොට මේ මඤ්ඤණාවක් උනාද නැද්ද කියන එක අපිට අපේ මට්ටමට එකපාරට තේරෙන්නේ නැහැ. ඒ නිසාමයි මේක වැඩපිළිවෙලක් දෙන්නේ. අජත්ත හෝ බහිද්ද හෝ දෙයක් තියෙනවා නම් කරන්න වැඩක් දෙනවා. ඒක තමයි සමුදය ධම්මානුපස්සී වෙන්න. ඒක උඩත් විතරයි මේක අවබෝධ වෙන්නේ, වෙන විදිහක් නැහැ. තේ ඒ බුද්ධ උපදේශය අපිට පිළිගන්න වෙනවා. ඒකකින් ඒක කැමැති නම් කරන්න මේ මේ දහමට ගැලපලා බැලීමක් විතරයි මේ කරන්නේ. නොගැලපෙනවා නම් කියන්න. එතකොට මම කියන්න උත්සාහ කළේ මං හිතන්නේ ඔය සංඥාවක් විතරනේ, මඤ්ඤණාවක් නෙවෙයිනේ කියන එක. හැබැයි මං කියනවා සංඥා කකුලේ තියෙන සංඥාව, ගල තියෙන සංඥාව එනකොට යන්තම් හරි හිත ඇතුලේ මේක අජ්ජත්ත බහිත්ත වෙන් කිරීමක් තියනවා නම් මඤ්ඤණාව විලාමයි. ලෝකෙට අහු වෙලාමයි. සක්කාය දිට්ඨියෙන්මයි කියලා. එහෙම නොවන මට්ටමක ඒ සංඥා මාත්‍රයක් ගැන කතා කරන්න පුළුවන්. වැඩේ තියෙන්නේ අපි කතා කරනකොට කොතනද කතා කරන්නේ කියන එක ඉතින් තම තමන්ම තමයි හොයාගන්න තියෙන්නේ. හොඳයි. පෙරවන් සරණ.
දැන් ඔක්කොමට කියන්න පුළුවන් නේද? දැන් සංඥාවක් කියන්නේ සංඥාවක් හටගත්තේ පස්සපඤ්ඤප්තිය නිසානේ. ඒ කියන්නේ එතකොට ආයතනේ ආයතනයක් හැදිලා එතකොට අපි මේ මුලාවට අහු වෙලා නේද කියලා.
ඔව් එහෙම ගැඹුරක් තියෙනවා. මම ඒ හින්දාමයි කිව්වේ සංඥාව කියන එක මඤ්ඤණාවක් නෙවෙයි කියන මට්ටමේ ඉඳන් කතා කළොත් මෙහෙමයි කියලා. හැබැයි එතනින් එහාට තියෙනවා. මොකද සංඥාවක් ගැන කතා කරන්නම් පුළුවන් පස්සපච්චය සංඥා. එතකොට ආයි ලෝකෙට අහු වෙලා. පස්සේට අහු වෙලා. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පස්සේට අහුන මේ මත ටිකක් නෙවෙයි. පස්සේයි පස්ස සමුදේ පස්ස නිරෝධයයි. මේකයි සම්මා දිට්ඨිය. තතර 62ක් දෘෂ්ටි එන්නේ පස්සේ නිසා තදපි පස්සපච්චය. ඒකයි නම් කිය කතා කරන ටිකේ ගොඩක් වෙලාවට අපි දෘෂ්ටිගත වෙලා කතා කරන්නේ. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒ සංඥාව තහුණා තාම ලෝකෙට අහුණා කියන එක අපිට තේරෙන්නේ නැහැ මේ මට්ටමේදී. මේක මම රූපෙන් කතා කරන්නේ අපිට ග්‍රහණය වෙන්නේ එතන හින්දා. එතකොට මේ රූපෙට කරන දේම මතක තියාගන්න. වේදනාවට කරන්න තියෙනවා, සංඥාවට කරන්න තියෙනවා. සංඥාව විතරක් නෙමෙයි, ඒ වගේම චේතනා සංකාරවලට කරන්න තියෙනවා, විඥාණයට කරන්න තියෙනවා. එතකම් මේක විඥාණයෙන් කරන මායාවක් කියන එක හරියටම අහු වෙන්නේ නැහැ. තන්ට ක්‍රමක්‍රමයෙන් යන්න වෙනවා. ඒ ගැඹුරුම තැන කතා කරන්න ගියොත් දෘෂ්ටිගත වෙනවා ඔය කියන්නේ මුකුත් නැහැ නේ කියන එකට. ඒක නෙවෙයි නේ කියන්නේ. මේ කියන ධර්මතාවය අතනත දෙකටම අහු නොවන ස්වභාවයක් ඉදප්පච්චේතාව කියන එක. මේතිකල් හිමේවි මේ නැත්තම් මෙහා එන්න බෑ කියන ධර්මතාවෙට අර ඒ දෘෂ්ටි එකකටවත් වැටෙන්නේ නැහැ. සංඥාවක් ගැන කිව්වත් ඒකත් වෙන්න තියෙනවා ඊළඟට ඒකත් සමුදේ ධම්මානුපස්සී වෙන්න වෙනවා. මම එතෙන්ට යන්නේ නැතුවයි අර වෙන පැත්තකින් ඕක පෙන්නුවේ. ඒ පත්නා පෙන්නපු පැත්ත හරියටම හරි. ඒකයි මේක දැන් අර වචන අල්ලගෙන අපි තර්ක කරන්න ගියොත් ඕකෙන් කියන්නේ ඕක නෙමෙයි මේකයි කියන එක තර්කයක් විතරයි. මේ මාර්ගේ වඩන්න තමයි මේකේ මේ අර්ථේ වැටහෙන්නේ ගැඹුරෙන් ගැඹුරට. සාමාන්‍ය මනසකට මේක කිව්වොත් මේ කියන්නේ මොකුත් නැහැ, එළිය මොකුත් නැහැ. ඒක නෙමෙයි මේ
කියන්නේ. රවි දැන් ඒ සුදේශ් තුන ඉදපත් කළ ඒක සංඥාවක් ද කපුලේ ගලක් දෙදෙනවා. ඒක ඉදමත් යා කියන්නේ හැදුවේ දැන් මගෙන්නුත් නෙමෙයි, මමද නෙමෙයි, මටද නෙමෙයි, ඒ වගේ ඉකුත් නැහැ. හැබැයි සංඥාවක් විතරයි. මට මතක් වුණා විජයන් මහන්සේ කියන අර කලා විවාද සූත්‍රයේ නසඤ්ඤ සංඤ්ඤේ කියලා තියෙනවා. නසඤ්ඤ සංඤ්ඤේ, න විසඤ්ඤ සංඤ්ඤේ, නෝපි අසඤ්ඤේ, නොවිභූත සංඤ්ඤේ. ඒකකටවත් අහු නොවි. හැබැයි ඉන්නත් ඕන. හැබැයි සංඥාව ඉක්මව යන්නත් බෑ, සංඥාවක් නැතු ඉන්නත් බෑ, අසඤ්ඤ වෙන්නත් බෑ. හැබැයි සංඥාවක් තියෙනවා. හැබැයි ඔය ඔකෝම කියලා වුණා බුදුන් වහන්සේ දේශනා කරන්නේ රූපිය ප්‍රසිද්ධකම්. එතන අර අවස්ථාවේ අපිට හිත නිකන් ඉන්න බෑ. ඒ කියන්නේ එන්න කොරහත් හත් වෙන්න ඕනේ. රහතන් වහන්සේට පුළුවන් ඒ සංඥාවකින් ඉන්න. නැත්නම් අපිට කරන්න ප්‍රතිපදාව තමයි කියන්නේ රූපය ත්‍රිඥ දකින්න. ඒ සූත්‍රය අනුව මට ටිකක් මතක් වුණා මෙතන එකතු කරන්න කියලා. මේ ඒකත් හරිද කියලා අපි මම කැමති මේ සාකච්ඡා.
ඒකත් හරි. ඉතින් ඔය ටිකත් අපි දිගට සාකච්ඡා කරලා ඇති ඉස්සර ඔය හතර ගැනම. මේ මම හිතන්නේ දැන් සාකච්ඡා කරන්න අමාරු. හැබැයි ඒක හරියටම හරි. ඒකට මේ ඒ ඔය Nirodhe ඥානං කියන එක අර අවස්ථා හතරටම අහු නොවන ස්වභාවයක්. ඒ අසංයව ඉන්නවා කියන එකක් නෙවෙයි. ඒක අර මූලිකව අපි අර හුස්ම ගැන කතා කළේ. හුස්ම නැතෙන ඉන්න කතාවක් නෙවෙයි මේ කියන්නේ. හුස්ම දැනෙනවා. හැබැයි හුස්ම කියලා සංස්කාරය කාය සංස්කාරයක් කරන්නේ නැහැ. කාය සංස්කාරය නැදන නොකර අවිද්‍යාවෙන් කරන සංස්කාර ටික නොකර ඒක අපිට දැන් ලෝකෙට අයිති වචන වලින් කියන්න බෑ. දැන් කියන්න වෙන්නේ දැනීමක් ඇතුළ ඉන්නවා කියලා. ඒකත් ලෝකෙට අයිති. ඒකේ මේ අත්දැකීම විස්තර කරන්න අමාරුයි. හැබැයි මුතගිය දෙයකට අයිති නෑ අජත්ත එකවත් දහිද්ද එකවත්. ඔක දැන් හොඳට පැහැදිලි කටකරුන්දී හඳුරන්ගෙන දේශනා තියෙන මනසයි මායාව පොත එහෙම හොඳට බැලුවොත් පැහැදිලි වෙයි. ඒ වගේම ඒකේ ඔය ශේෂෙන් බාහ්‍ය සූත්‍රේ මාළුන්කේ පුත්ත සූත්‍රේ බාහ්‍ය සූත්‍රයට වඩා විස්තර කරනවා මාළුන්කේ පුත්ත සූත්‍රේ. එකම ධර්මතාවයි. මකද්ද මේ දිත්තේ දිත්ත මත්තන් කියන්නේ මුතේ මුත මත්තන් සුතේ සුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියන්නේ. එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි, එහිද නොපිහිටයි, මෙහිත් නොපිහිටයි, අය දෙක අතරත් නොපිහිටයි කියන ඒවායින් තේරුම් ගන්න. ඊළඟට ආනන්ද සූත්‍රේ උපාදායස්මීති හෝති නො අනුපාදාය කිංච උපාදාය රූපං උපාදායස්මීති හෝති නො අනුපාදාය. රූපය ඇසුරු කළොත් මම වෙමි, ඇසුරු නොකරගෙන නෙවෙයි කියන මේ ධර්මතා. ඒතර මේක මේ රහතන් වහන්සේ ගැන නෙවෙයි කියන්නේ. ඔක තේරුම් ගත්තොත් සෝවන් වෙනවා කියන තැන අපි අල්ල ගන්න ඕනේ. දැන් ආනන්ද හැඳුරෝ සෝවන් උනේ ඒ සූත්‍රය අහලා. ආනන්ද හැඳුරෝ රහත්ුන්නේ නැහැ ඕක අහලා. හැබැයි ඕක ඇති Nirodhe ඥානං කියන එක ඇති කරගන්න නැතනයි මේ කියන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානය ඇති කරගන්න මේ දේශනා උදව් වෙනවා.
මට මතක් වුණා රවි කාලකාරාම සූත්‍රය වගේ එකක් එතකොට ඒකත් අර ගහන සුඛී කියනක අනිකාර කාමගුණ සූත්‍රය වගේ තේ ආයතනයේ වේදි සම්බා ඒ වගේ වෙනත් මේකට සම්බන්ධයක් ඉස්සර ගන්න පුළුවන්
ඔව් ඒ දෙකම ওই ගැඹුරු සූත්‍රට යන්නේ මේ ගැඹුරක් නෙමෙයි ඇත්තටම මේ Nirodhe ඥානය Nirodhe කියන්නේ මොකක්ද කියලා ඒ විස්තර කරන්නේ අර කාලකාරාම සූත්‍රය හඳම එක දත්තා දත්තක් බං දිත්තං නමඤ්ඤති දත් මට ඒක මතක නැහැ දත්තබ්බං නමඤ්ඤති දත්තාරං නමඤ්ඤති දැකීම මඤ්ඤනා කරන්නෙත් නැහැ නොදුටුවක් මඤ්ඤනා කරන්නෙත් නැහැ දැකපු දෙයක් මඤ්ඤනා කරන්නෙත් නැහැ දැකපු කෙනෙක් මඤ්ඤනා කරන්නෙත් නැහැ කියන මේ හතරම මඤ්ඤනා ඒවා බුදුරජාණන් වහන්සේට නැහැයි කියනවා. ඒ කියන්නේ රහතන් වහන්සේගේ මනසට ওই මඤ්ඤනා හතරම නැහැ. හයි, දැකීම දැකීම විදිහටම දකින හින්දා. එතනින් ඔවට උත්තර තියනවා. ඉතින් ඒවා මේ ටිකක් තේරුම් ගන්න පුළුවන් නම්. ඒතර අපි ඒ කියන්නේ මේ මඤ්ඤනාව අඳුර ගන්න. එතන මේ සුදේෂ්ඨ ඒ වගේ තැන් වලින් ඔය දැන් ඔක සංඥාව විතරද මඤ්ඤනා උනේ නැද්ද කියන එකට උත්තර ගන්න ඔන්න ඔය වගේ සූත්‍ර. කාලකාරාම සූත්‍රේ ඊළඟට මොකක්ද අනිත් සූත්‍රේ මේ වසන්ත කිව්වේ? මේ කාමගුණ සූත්‍රය අන්න හරි. අර හත්වෙනි ආයතන ගැන සේ ආයතනේ වේදිතබ්දේ. මෙහෙම ආයතන දත යුතුයි. චක්කුංච නිරුජ්ජති රූප සංඥා ච නිරුජ්ජති කියන අඳේ හත්තික්මායන රූප සංඥාව තික්මායන ආයතනේ දත යුතුයි. ඒක ආයතන 6ටම කියනවා ඉතින්. ତର මේකට කොහොමද ගැලපෙන්නේ? ତର ඒ ගැලපීම හොඳට එනවා මෙන්න මේ මේ කියන පැත්තෙන්. මොනවා හරි දෙයක් තියනවා නම් එකම දෙයයි කරන්න තියෙන්නේ ඔකෙත් සමුදේ බලන්න. මේක තමයි බුද්ධ උපදේශය. සතර සතිපට්ඨාන. මොනවාම හරි ස්වභාවයක් තියනවා නම් ඒකෙත් සමුදේ හොයන්න. හැබැයි හොයන්න ඕනත් බාහිරෙන් නෙමෙයි Taman තුන. කරන්නේ ඒ පැත්ත කරන්න මොනවාම හරි දෙයක් අපිට තියනවා කියලා හිතුණොත් බුදුහාමුදුරුවෝ අපේ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා ඒකෙත් සමුදේ බලන්න. සමුදේ ධම්මානුපස්සීව කායස්මින් මෙහෙර තියෙන. එච්චරයි. එතකොට ඔක අවබෝධ වෙනවා. ඒ සමුදේ හොයන්නේ කොහමද කියන එක අඳුර ගන්න විතරයි අපි මේ ධර්ම සාකච්ඡා කරන්නේ ත්‍රිපිටකේ. නැත්නම් අපි සමුදේ ධර්මානුපස්සී විහෙරති කිය කියා හිටියට වැඩක් නැහැ නේද? ඒක ප්‍රායෝගික කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ කරන්න මාර්ගය අඳුර ගන්න ඕන. ඒ සඳහා තමයි අපි මේවා නුවණින් විමසන්නේ. ඒතරේ නුවණින් විමසනවා විතරක් නෙමෙයි ඒක ප්‍රායෝගිකව යෙදෙන්නත් ඕන. ඒ යෙදීම තුළ වෙන අද්දකීම් එක්ක Tamanට ආයෙ දහමට ගලපලම් බලන්න පුළුවන්. මේක මාර්ගයද නැද්ද කියන එක.
සරි තව එකක් මට අහන්න ලැබුණා මේ කටුකුරුඳු සාවන් වහන්සේගේ මේ මොනිකනේ පහන් කනුව 190 වගේ හරි පරිස්සම්පාද ධර්ම ගැන කියනකොට මේ වාසිය සාම සම්සම්බන්දිතට ඇවිල්ලා කෙටියෙන් කියලා යනවා සේ ආයතනේ වේදිකා වාසේ ආයතනේ වේදිකා වාසේ අනේ එක ඊට පස්සේ ආනන්ද හාමුදුර පැහැදිලි කරනවා අනිත් වගේ එක ලස්සන සාමනාංශ පැහැදිලි කරලා මේ සේ ආයතනේ කියන්නේ මොකක්ද කියන්නේ මට කියනවා අහං කමුවේ 90 91 වගේ හරි කියලා ඒක තමයි
ඔය ඇත්තටම ඒ වගේ දේශනා තියෙනවා මට මතකයි නම් කටකරු දෙහාන්තර එක්ක සාකච්ඡා කරද්දී මේ මතක දී දවසක් අහපම මේ අජත්ත බහිද්ද කියන ඒවත් මේ මඤ්ඤනාම නේද? අවිද්‍යාවේ අවිද්‍යාපච්චය සංකාර නේද? අමතර ඔව් කිව්වා. ඒකට තව උදාහරණක් දුන්නා හොඳට. මට තේරුණා විදිය.
ඒක ඇත්ත වශයෙන් අපි මේ අපේ හිතෙම මේ මමත්වේ නිසා අජත්ත වෛත්‍ය කරගන්න එකක් නෙ තියෙන්නේ. එළිය දෙයක් තියෙනවනේ මම ඉන්නේ. එහෙම නේද?
එළිය දෙයක් තිබුණත් මම ඉන්නා, ඇතුලේ දෙයක් තිබුණත් මම ඉන්නා. ඒක අජත්ත බහිද්ද පැනවීම තුල මම නැතුවව පණවන්න බෑ. ඇයි? අජත්ත කියන්නේම මට නෙවෙයිද? ඇහැ කන නාසය දිව ශරීරය මනස අජත්ත ආයතන අපිට ණයට ඉල්ලගෙන බලන්න බෑනේ. මගේ ඒවයි නෙවෙයිද අපි අත්දකින්නේ බහිද්ද? මම නොවන මගේ නොවන මගේ ආත්මේ නොවන ඇහැක් තියනවා කිව්වට වැඩක් නැහැ. ඒ හිතරවට්ට ගැනීමක් විතරයි. ඇහැක් කියන එක තේරුම් ගන්න සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිජ්ජා ප්‍රත්‍යයෙන් කියන ධර්මත. ඇහැට අරමුණ රූපත් ඔය ධර්මතාවයයි බහිද්දායතනත් ඔය ධර්මතාවලට යටත් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිජ්ජා ප්‍රත්‍යයෙන්. ඒ ධර්මතා ටික දැක්කොත් තේයෝව නිරෝධ ධර්ම ටික නූපදින ධර්ම ටික අපේ මවඩගමට උපද්දගෙන නේ ඔය කතා කරන්නේ. වතුරේ බල්ලෝ හදලා උන් ගැන කතා කරනවා වගේ අපේ මවඩගමට අපේ විද්‍යාවට පනවගෙන ඒව ගැන කතා කරනවා. අපිට තේරෙන්නේ නැහැ මේ විද්‍යාවෙන් කරපු සංකාර ගොඩක් කියලා. ඉතින් අපිටත් පුළුවන් දැන් බල්ලා වතුරට එබිලා බුරනකොට වතුරේ ඉන්න බල්ලෙක් ගැන කතා කරන්න. හැබැයි බල්ලා එක්ක ගනුදෙනු කරද්දී මේ පොඩි ළමයා බොනික් එක්ක සෙල්ලම් කරද්දී යන්න බබෙක් ඉන්නවා කියලා කතා කරන්න පුළුවන්. වැලිබත් උයලා දෙනකොට ආ පුතේ ආබත් කියලා කාලා පෙන්වන්න පුළුවන්. එතකොට මේ සංඥාවට අහුවෙලාද ලෝකෙට අහුවෙලාද? අන්න ඒක ඉනුවණින් බලන්නවා. ලෝකයා එක්ක ගනුදෙනු කරද්දී එහෙම කතා කළා කියලා ලෝකෙට අහුවෙලාද? ඒකට අහුවෙලාද? නිකමටවත් මොහතකටවත් වතුරේ බල්ලෙක් ඉන්නවා කියනවාද? මේ බොනික්කල් මොහතකටවත් අපි ජීවිතයක් දෙනවද? බබෙක් කරනවද? දැන් මේ වගේ අවිද්‍යාවෙන් තොර මනස තේරුම් ගන්න වෙනවා. ඒක තේරුම් ගන්න වෙන්නේ ඔය පටිච්ච සමුප්පාදය දැකීම තුලමයි. මේ ඇතිකල්ලි මේ වේ මේ නැත්තම් හොම වෙන්න බෑයි කියන ධර්මතාවය. නිරෝධේ ඥානං කියන එක. දුක්ඛේ ඥානං එන්නේ නැහැ, සමුදේ ඥානං නැත්තම්, නිරෝධේ ඥානං නැත්තම්, මාර්ගේ ඥානං නැත්තම්. ඔය හතර එකට එන්නේ. නැත්තම් ලෝකේ දුකයි, ලෝකේ දුක මත පවතින්නේ කියන එකට උත්තර නැහැ. ඇයි ලෝකේ පවතින්න පුළුවන්? ඉත අපි හිතියත් නේද? සතර මහා ධාතුව තියෙන්න පුළුවන් අපි හිතියත් නේද? එම කීපු ගමන් තේරුම් ගන්න නැත්නම් රූපේ තියෙන්න පුළුවන්. රූපේ තියෙන්න මම ඉන්න ඕනේ නැහැ නේද? මමක් නෙවෙයි, මගේත් නෙවෙයි, මගේ ආත්මෙත් නෙවෙයි. රූපයක් විතරක් තියෙනවා. ඒක ගැළපෙනවද බලන්න දහමට. රූපය සුකලත් මම වෙමි, අසුරු නොකරගෙන නෙවෙයි. තේවයි අපි සම්මාදිට්ඨියේ යෙදුවද? ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්තංගම බැලුවද? ඒවා නොකර අපි රූපය ගැන කතා කරනවා. මම නොවන, මගේ නොවන, මගේ ආත්මය නොවන රූපයක් තියෙනයි කියලා. ඔව් කවදාවත් ලෝකෝත්තර මාර්ගේ වෙන්න බෑ දහමට අනුව. මේවා කියන්නේ අපිට දහම අහන්න ලැබුණ හින්ද, දර්ශන සම්පත්තිය ලැබුණ හින්ද අපිට බය නැතුව කියන්න පුළුවන්. මේක පෙන්වන්න පුළුවන් දහමේ.
තව දෙයක් එතන ඒ සමුදේ බැලිම කියන්නේ ඇත්ත වශයෙන් අනිච්ච සංඥාව නේද?
හරියට හරි. අනිච්ච සංඥාව කිව්වත් ඒකමයි, උදේවැය බලනවා කිව්වත් ඒකමයි. පංච උපාදානස්කන්ධේ අනිච්ච සංඥාව වඩන්න. පංච උපාදානස්කන්ධේ උදේවැය බලන්න. ඕක බුද්ධ උපදේශය.
මේ ආයතන විසින් ආයතන වශයෙන් බලන එකටත් ඒකම තමයි නේ.
ඒ කරන්නේ ඒක. එතකොට වෙන්නේ සතිපට්ඨානේ වඩන එක. ඒයි සමුදය ධම්මානුපස්සී. ඒක තමයි එක මාර්ගය. වෙන මාර්ගයක් නැහැ. මේ බුද්ධ දේශනාව. ආරිය අෂ්ටාංගික මාර්ගය වඩනවා කිව්වත්, සතර සතිපට්ඨානය වඩනවා කිව්වත්, මධ්‍යම ප්‍රතිපදාව වඩනවා කිව්වත්, අනිච්ච සංඥාව වඩනවා කිව්වත්, උදේවය බලනවා කිව්වත්, ආයතන විදිහට බලනවා කිව්වත්, ස්කන්ධ විදිහට බලනවා කිව්වත්, ධාතු විදිහට බලනවා කිව්වත්, ඔක්කොම එකම ධර්මතාවයක් කියන එක තේරි. තමන් හිතාගන්න විදිහ වෙනසක් විතරයි අන්තිමට බලනකොට.
උදාම්රංගේ ලොකු නඟුල නේද?
ඒවා මේ මේ ඉතින් දේශනා මේ මේ දකින්න දකින්න පේනවා. නැත්නම් අපිට ගැටලුවක් එනවනේ. ඇයි සතර සතිපට්ඨාන එක මාර්ගය කියලා තවත් මාර්ග කියා දීලා තියෙනවනේ. ආරේෂ්ඨාංගික මාර්ගය කියලා තව එකක් කියා දීලා තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා තව එකක් කියා දීලා තියෙනවා. එකක කතා එන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරන්ට වැරදිලාද? නැත්නම් අපේ අවබෝධය අඩුවත්. මේක දකිනකොට දැන් සම්මාදිට්ඨිය 16 ආකාරකින් සම්මාදිට්ඨි සූත්‍රෙ පෙන්නුවට එකකින් සම්මාදිට්ඨිය ගත්තොත් පේනවා මේ 16 මොතන තියෙනවද? එකක්වත් අඩු නැතු. ඔය අඩු වුණොත් තමයි ඒ කියන්නේ ඔය ප්‍රශ්නේ එන්නේ. රූපේ මොකද්ද, සමුදේ මොකද්ද, නිරෝධේ මොකද්ද, ආයතනේ මොකද්ද, සමුදේ මොකද්ද, නිරෝධේ මොකද්ද, පස්සේ මොකද්ද, සමුදේ මොකද්ද, නිරෝධේ මොකද්ද. ඔය කොහේ හරි අඩුවක් වුණොත් සම්මාදිට්ඨියේම අඩුවක්. දහම දැකීමේම අඩුවක්. ඒ දහමට ගලපලමයි අපිට ඉතින් බලන්න වෙන්නේ, වෙන විදිහක් නැහැ. ඒක බලන්නත් යම් කිසි ප්‍රඥාවකින්ම බලන්න වෙනවා.
සම්මාදිට්ඨිය උපදවා ගන්න මේ පාරමීක සූත්‍රය බොහොම හිතට මේ දෙවියන්වහන්සේ දේශනා කිරීමා විද්‍යාත්මකව කියන්නේ
ඒක නම් මම දන්නේ නැහැ. ඇත්තටම මට තාම ඔය බලන්නත් අහන්නත් බැරි වුණා පාරිලයි එක සූත්‍රය අහපු අය බලපු අය දන්නව ඇති. එහෙනම් මට කමෙන්ට් කරන්න බැහැ.
තවත් එකක් කියවුවා උන්වහන්සේ වාසි ජතෝපම සූත්‍රය කියලා. මම නම් ඒක දන්නේ නැහැ. උන්වහන්සේ කියලා නැහැ. මම දන්නා මම දැකලා නැහැ. මේ දෙක තමයි උන්වහන්සේ අමුත්‍යම කියන්නේ මේ සම්මාදිට්ඨිය උපදවා ගන්න බොහොම හොඳ සූත්‍ර දෙකක් තියෙනවා. තවත් සූත්‍ර තියෙනවා නමුත් උන්වහන්සේ කියනවා මේක ලින්ක් කරගන්න විදිය ලෝකෝත්තර ලෞකික දෙකක් අතර යන විදිය දෙබලා බා හිතට හිතේ කියලා උන්වහන්සේ පැහැදිලි.
ඉතින් මේ සම්මාදිට්ඨිය එනකොට මේ කියන්නේ මේ ඔය චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය පටිච්ච සමුප්පන්න බව කියන ඥාති ටික ගැන නුවණ එනකොට ඔය ඕනම සූත්‍රයක මේ ධහම දැකීමේ හැකියාව තියෙනවා. දැන් අපිට මේක නැති වුණාම අපිට අර ලෝකෙට අයිතිපැත්තෙන් මොනවා හරි දැක්කහම ඉතින් එක සූත්‍රයක් තව සූත්‍රයකට සමහරට ගැලපෙන්නේ නැහැ. හැබැයි මේ ලෝකෝත්තර දර්ශනයේදී නොගැලපීමක් නැහැ. කිසිම තැනක නොගැලපීමක් නැහැ. මේ සූත්‍රෙ මෙහෙම කියලා තියෙනවා, මේ සූත්‍රෙ මෙහෙම කියලා තියෙනවා, ඊයයි කියලා එහෙම ප්‍රශ්න එන්නේ නැහැ. ප්‍රශ්න එනවා නම් එන්නේ ඒ මතක තියාගන්න ලෝකෙට අයිතිපැත්තෙන් තේරුම් ගන්න ගිහින්. ලෝකෝත්තර දර්ශනයට දාපු ගමන් අර ප්‍රශ්න ඔක්කොම ලිහෙනවා. එහෙම දෙයක්ත් තියෙනවා. ඒ වගේ තමයි මට නම් වැටහෙන්නේ. අපි එහෙනම් අවසන් කරමු නේද? මං හිතන්නේ
අනේ මට පොඩ්ඩක් දැන් මටම දිතුනේ, මට දැනුනේ මේ අර කිංසුකෝ කෝපම සූත්‍රයේ මේක මේ අනුමත ශාම්ද්‍රෝ මේ සත්‍යකට දිහ කණින් කරපු එක. ඒක අහනකොට අර මම දැක්ක දර්ශනේ ඉතාම පැහැදිලිව මට මේකෙන් අප විඥානය හමු වෙන්නේ යන්නේ ආයතන හරහා කියන එක සාහොඳට අර මම දැකලා තිබුණු දේ තමයි එතන මට දැකගත්තේ. එතකොට මට මේ අහන්න ඕනකම තිබුණේ මම දැකගෙන යන්නේ දැන් අපිට විත්ත සුත්ත මුත්ත ඉක්මවල ගිය හැටියෙම මට ගන්න තියෙන්නේ අපි ආයතන මුලාවට අහු වෙනවා. ඒ කියන්නේ මනායතනය වැඩ කරන්න පටන් ගන්නවා. මනායතනය තමයි මං දකින්නේ, මනායතනය තමයි ලෝකය, එහෙම නැත්නම් මුල. ඒක තමයි ආයතන උපද්දවල එසෙන්ට ගියානම් විස්සසුත මුත දැක්කේ නැත්නම් අපි හැමතිස්සෙම ඉවර වෙන්නේ පංච උපාදානස්කන්ධයෙන්. ඒක ඉක්ම එහෙම නැත්නම් අපිට මේ හත්වන ආයතනය තමයි ළඟට ගිහින්න ඕන පිටිසිදුව ආපසු දකින්න කියන එක තමයි මම වටහාගෙන තියෙන්නේ. ඒකේ තියෙන වැරද්දක් තියෙනවා නම් කරුණාකරලා පැහැදිලි කරලා දෙන්න කියලා.
ඔව් අපිට මේ බලාගෙන බලාගෙන යනකොට තේින්නේ මේ ඔක්කොම මනසෙන්ම කරන මේ විකාර ගොඩන්නේ අපිව රවට්ටනවා කියලා. හැබැයි ඒක ඇත්ත වුණාට අපිට මාර්ගය උතනින් පටන් ගන්නත් බැහැ. ඒකත් මතක තියාගන්න. මොකද අපි ජීවත් වෙන්නේ කාම ලෝකේ කෙලස් මත. කාම ලෝකය කියන්නේ ආයතන 6ම වැඩ කරනවා. ආයතන 6ම ගන්න පුළුවන් දේවල් මේ ලෝකේ තියෙනවා කියන මට්ටම තමයි කාම ලෝකේ කෙලස් මට්ටම. ඒක අමතක කරලා මේ ඔක්කොම මනසෙන් කියලා එහෙම ෂෝට් කට්ස් නැහැ. අපි පටන් ගන්නම වෙන්නේ අපි ඕන තරම් ඕන අරමුණ ගත්තත් අපිට අහුවෙන්නේ ලෝකෙට අයිති දේවල්. මං කියේ ඔය රද්ද එනකොටම ලෝකෙට අයිති දේවල් ගොඩක් හැදිලා ඉවරයි. එතකොට ඒ තැන්වල තත්ත්ව විපස්සතිය කියන එක කරන්න ඕන. සමුදේ පෙන්වන්න ඕන. ඒක මොකද මේ ධහමේ අර දෙයට ගැලපෙනවා. දැන් ඔය ආයතන ගැන කතා කරපු ඒ උන්නාප බ්‍රාහ්මණ සූත්‍රය ඉස්සෙල්ලා මේ ඉන්ද්‍රිය පහ දකින්න ඕන. ඉන්ද්‍රිය පහ හොඳට තේරුම් ගන්න ඕන. ඇහැ කන නාසය දිව ශරීරය කියන ටික. ඒ තුල තමයි ඒ තුල ඒ පහ ඉක්මවා යෑම, ඒ තුලේ ඇත්ත දැකීම තුලයි ඒ පහ අතහැරෙන්නේ. ඒ පහ අතහැරුණට පස්සේ තමයි අපිට මනස අල්ලන්න වෙන්නේ. හතනින් විතර නෑ, ඒ සූත්‍ර ගොඩක ගත්තා. ඊළඟට සතරපත් සතිපට්ඨානෙ ඇයි කායනුපස්සනාව මුලින් දීලා තියෙන්නේ? ඇයි චිත්තානුපස්සනාව මුලට දැම්මේ නැත්තේ? ධම්මානුපස්සනාව දාන්න තිබුණානේ. නෑ මේ ධර්මයේ දේශනා කරන්නේ මේ කාම ලෝකේ ඉන්න අයට. අපේ යෙදෙන්නේ කාම ලෝකේ කෙලෙස්. ඇහැට දකින්න දේවල් තියෙනවා, කනට අහන්න දේවල් තියෙනවා කියන මට්ටමේ කෙලෙස් මට්ටමක අපි ජීවත් වෙන්නේ. එතකොට රූප ස්කන්ධය කියලා පනවන්නේ මොකද්ද? ඇයි රූපේ කණයි ශබ්දේ නාසයයි ගන්ධයයි දිවයි රසයි කයයි ස්පර්ශේ පොට්ටබ්බේ. ඔය රූප ස්කන්ධය අල්ල ගන්න තාක්කල් අපිට කායනුපස්සනාව වැඩිලා නැහැ කියන එක තේරුම් ගන්න. සමුදය දකලා නැහැ, නිරෝධය දකලා නැහැ. මම කායනුපස්සනාව වඩන්න තියෙනවා. කායනුපස්සනාව කියන්නේ මේ ඒ මොහොතේ රූප ගැන දැනගත්තු ගමන් ඒකේ අනිත්‍යතර සමුදය පෙන්නන්න තියෙනවා. අපේ නුවණ තියෙන්න ඕන. ඒ සමුදය පෙන්නන්න නුවණ තියෙන්න ඕනනේ. මනසෙන් හදලයි මේවා ඉදින් තිබ්බේ කියන තැන පෙන්නන්න ඒ නුවණ තියෙන්න ඕන. හැබැයි ඒක මතක තියාගන්න අරවා අනිත් පහ පිරිසිඳ දකින්න අවශ්‍ය නුවණ සඳහායි මේ මනසෙන් හදලා ඕව එළියෙන් තිබ්බේ කියන තැන. ඒ කියන්නේ සමුදය දකින්න උදව් වෙන්න. ඒ වාට මේ වඩන්නේ කායනුපස්සනාව කියන එක ඒ අමතක කරන්න එපා. ඒක ඕක දැනගත්තත් නැතත් ප්‍රශ්නයක් නැහැ. තමන් කරන්නේ ඒකනම් අපේ කෙලෙස් දුරු වෙනකන්, ඒ කියන්නේ අපි අර ලෝකෙට අයිති විදිහට හිතන ගතිය වෙනස් වෙනකන් මේක ආයේ භාවිතා බහුලී කතා වෙන විදිහක් නැහැ. ඒක කැමති ගැටටි දහමට එකඟද කියද එක බලාගන්න තමයි නැවත නැවත අපි ඉතින් අර කල්යාණ මිත්‍ර එක්ක සාකච්ඡා කරන එක දහමට අනුව ගලපලා ගලපලා බලන සාකච්ඡා උදව් වෙන්නේ.
එහෙම කරගෙන එහෙම තමයි සමුදේ බලාගෙන යන යන අතරේ මේ වගේ අදහසකුත් මන මේ කොහේ හරි සම්පත් වෙනවා තියෙනවා. අනිත් එක තමයි මේ පොඩි ප්‍රශ්නයක් මේ දැන් මම ගැන නෙමෙයි හරියටම දැන් කියන්නේ මට පේනවා ලෝකය කාම ලෝකයේ තියෙන තණ්හාව ඒ කියන්නේ බහිද්දව තියෙන කාම ලෝකයේ තියෙන තණ්හාව මේ මුදලට මසට තව තව දේවල් එකතු කරගන්න දකින්නකොට විශාල පිළිකුලක් කලකිරීමක් ඇති වෙනවා. නමුත් මේ කලකිරීම තියෙන්නේ මගෙන් මගලඟ නෙමෙයි කාම ලෝකය ගැන. මෙතන තියෙන වැරද්ද මොකක්ද? මේකින් යම් කිසි යහපතක් මට ලැබෙනවද නැද්ද කියලා මේක වැඩි දියුණු කරගන්න පුළුවන්කමක් තියෙනවද කියලා තීරණ කරලා දෙනවනම් මොහොම තින් තීරුවන් සරණයි.
අපි දැන් මොනවා කතා කළත් තමන්ගේ මට්ටමෙන් පටන් ගන්න වෙනවා. කොච්චර ගැඹුරු නිවන ගැන නිරෝධය ගැන කතා කළාට අපි මෙන්න මේකට තණ්හාව ඇති වෙනවා. මේකට ඇලෙනවා. මේක ගැටෙනවා. කියන තැන එනකොට ආයේ එන්න ඕන. එතනින් තේරුම් ගන්න තියෙන්නේ තාම මේ ප්‍රඥාව වැඩිලා මදි, මනස වැඩිලා මදි. ඒක අපි වචන ටිකකින් කතා කරාට ප්‍රායෝගික වෙලා නැහැ තාම. තාම ලෝකෙට අහු වෙනවා. එතකොට දැන් ඒකේ මූලික මට්ටම තමයි අපිට නීවරණයටපත් කරගන්න දීපු භාවනාව. අසුභය වඩන්න ඕන. අසුභය ලෝකෙට අයිති කියලා අපි මේ දර්ශනා කර කර ඉඳලා හරියන්නේ නැහැ. අසුභය වඩන්න ඕන. දෙතිස් කුණුපේ වඩන්න ඕන. මෛත්‍රිය වඩන්න ඕන. ඒවා තනිකර ලෝකෙට අයිති. එනහට ඒවා වඩන්න ඕන. ඇයි? ඒවෙන් නීවරණයටපත් කරන්න උදව් වෙනවා. නීවරණයටපත් වුණ මනසට තමයි ධර්ම දකින්න පුළුවන් වෙන්නේ. ඒත් මම නිතර කියන්නේ මේ දවස් ගානේ මෛත්‍රිය පිළිකුල වඩන්න. ඒකේ උදව්වක් තියෙනවා. අපිට ඒව අමතක කරන්න බෑ. ලෝකෙට අයිති කියලා පූර්ව ප්‍රතිගතව තමයි. ඒ වුණාට ඒක අවශ්‍යයි අපිට. මගද අපේ කෙලස් වැඩ කරන්න මේ මට්ටමේ. ඒවා තුනී වෙන මනස සමාධිය වඩන එක ගොඩාක් හොඳයි. ඒ ලෝකෙට අයිති කියලා අතාරින්න නෙවෙයි. මොකද එහෙම මනසකට ඊළඟට විදර්ශනය කරන්න හරි පහසුයි. අරව නැවත නැවත උදව් වෙනවා. ඔය කොච්චර කිව්වා තාම මේ කෙලස් තියෙනවානේ. එහෙනම් තව මොනවද අඩුවක් තියෙනවානේ කියලා මාර්ගය පිරිසිදු කරගන්නම ඒක ආය ආය උදව් වෙනවා. ඉතින් මේක එක පැත්තකින් දේශියද නෙමෙයි ඒකනේ උඩුගම් බලා පීනනවා කියන්නේ. නේද? ඕක තරණයක් තියෙන. සැඩ පහරක් තරණය කිරීමක් තියෙන. ඒ හිතන තරම් ලේසිත් නෑ කොච්චර මේවා කතා කළා. ඒක ප්‍රායෝගිකව පුළුවන් තරම් ඉතින් මේ සිහිය නවන පිහිටන එක වැඩි කරගන්න වෙනවා. ඒක අපි පූර්ව ප්‍රතිපදාවෙන් පටන් ගත්තට කමන්නේ නෑ. මම කියන්නේ හැමතිස්සෙම නවන තියාගන්න මේක කරන්නේ මේ නීවරණ යටපත් කරන්න කළාට අපි එතනින් එහාට තව පියවරක් යෑම සඳහායි මේක කරන්නේ. ඒක එනවා සම්මාදිට්ඨිය සමුදය නිරෝධය ගැන අවබෝධය තුල ඒක එනවා. ඒක හදා ගන්න දහම නොවනින් විමසන්න තියෙනවා.
මම හිතනවා මට වැටහුණ බොහොම පින්සෙන්සන්න.
හොඳයි. ඉතින් මේවා හැමතිස්සෙම ඉතින් ආයෙ ආයෙ අහන එක දැන් එකපාරක් අහගෙන හිටියට වඩා තව තව මේ කියන දේවල් වල ගැඹුර දකින්න උදව් වෙනවා. එහෙනම් නැවත නැවත මේවා අහලා බලන්න. එතකොට අපේ ඒ සාකච්ඡාත් ඕන තරම් තියෙනවා වෙබ්සයිට් එකේ ඊළඟට. මේ අනවද සිහාඳුරංගේවත් ගොඩක් හොඳයි මං හිතන්නේ. ඊළඟ දිගට එනවා මේ කුමාරකස්සප හාමුදුරංගේවත්. ඉතින් මේවා මේ මං හිතනවා මේ මේ දර්ශනය විස්තර කරනවා. ඉතින් අපිට මේක අර වෙනත ඇහුවට වඩා පැත්තක් දකින්න උදව් වෙනවා කියලා. නේද? ඒ වගේ ඒවා නැවත නැවත අහන්න. ඒක තමයි මේ ආසේවිතා භාවිතා බහුලී කතා වෙන්න තියෙන අන්තම දේ. හරි, එහෙනම් අපි අවසන් කරමු නේද? තෙරුවන් සරණයි හැම දෙනාටම.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.